ගරු නවින් සනායක ඇමතුමා ඔබතුමාට විනාඩි 15යි.
ගරු සභාපතිතුමනි බොහොම ස්තුතියි. අද දින අපගේ අමාත්‍යංශයත් ඉඩම් අමාත්‍යංශයත් තිරසර සංවර්ධන අමාත්‍යංශයත් කතා කරන අවස්ථාවේ අපගේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේ අවස්ථාවේ මේ පැය 4-5 ඉදිරිපත් කර නොයෙකුත් ප්‍රශ්න ඒ වගේම තර්ක ගැන පිළිතුරු දෙන්නත් කැමැති. ඒ වගේම ඉතාමත් හොඳ සාකච්ඡාවක් අර්ථවත් සාකච්ඡාවක් මේ අවස්ථාවේ වුණා කියන එකත් ප්‍රකාශ කරන්න කැමැති. විශේෂයෙන්ම අපි බොහෝ අවස්ථාවල මේ පොල් ප්‍රශ්නය ගැන සඳහන් වුණා. මට මතකයි ගිය අවුරුද්දේ තේ ප්‍රශ්නය ගැන ඉතාමත් අධික ලෙස මේ සභාවේ කතා කරා. මේ අවුරුද්දේ පොල් ලබන අවුරුද්ද රබර් වෙන්න පුළුවන්. නමුත් විශේෂයෙන්ම පොල් මිල සම්බන්ධයෙන් අපි පිළිගන්නවා යම් කිසි ප්‍රශ්නයක් ගැටලුවක් තිබෙනවා කියා. පොල් මිල අධිකයි, විශේෂයෙන්ම පාරිභෝජිකයාට පාරිභෝජනයට ඒ අවශ්‍ය පොල් ප්‍රමාණය සීග්‍රයෙන් එය නිෂ්පාදනය අඩු වෙලා තිබෙන නිසා මේකට ප්‍රධාන හේතුව හැටියට හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම ගරු සභාපතිතුමනි, අපගේ 2016 වර්ෂයේදී අපි මේ කාලුගුණ දෙපාර්තමේන්තුවේ මට දත්ත ටික ලැබුණා. අඩුම වර්ෂාපතනය ලැබිලා තියෙන්නේ ලබන ගිය අවුරුද්දේ 2016 වර්ෂයේ. මිලිමීටර් 1426.13ක්. මීට අඩුන වසරක් සඳහන් වෙලා නැහැ. 2013 වසරේ තමයි අඩුම වර්ෂාපතනය ලැබිලා තියෙන්නේ. ඒ වගේම නියගයට ලක්වුණු මාස ප්‍රමාණය මාස 6.33යි. මාස 6ක් එක දිගට නියගය. ඒ වගේම වර්ෂාපතනය දවස් 98ක් පමණයි ලැබිලා තියෙන්නේ. විශේෂයෙන්ම මේ දත්ත මම ඉදිරිපත් කරන්න කැමති මේ ගරු සභාවේ ඉන්න ඒ මන්ත්‍රීවරුන්ට මම මේක හැන්ඩ්ෂාට් ගත කරනවා. ඒ වගේම මේක තමයි යථාර්ථය. ඉතින් මේ යථාර්ථය තුළ අපි ජීවත් වෙන්න අවශ්‍යයි. අපි බලාපොරොත්තු වෙනවා ලබන මාස 3-4 ඇතුළත මේ තත්ත්වය යම්කිසි හොඳ තත්ත්වයකට පත් වෙයි කියලා. වර්ෂාපතනය ලැබිලා නැවතත් පොල් නිෂ්පාදනය වැඩි වෙයි කියලා. එම නිසා මම බලාපොරොත්තු වෙනවා ඉතාමත් සීග්‍රයෙන් මෙම ප්‍රශ්නයට විසඳුමක් ලබා දෙන්න පුළුවන් වෙයි කියලා. අපි සතස හරහා අපගේ පොල් සංවර්ධන මණ්ඩලයට සතු ඉඩම්වල පොල් ලබාගෙන රුපියල් 65ට සතස ආයතනය හරහා ලබා දෙන්න ක්‍රියා කරලා තියෙනවා. දැනට අපි කප්රුක සමිති 2000ක් තිබෙනවා. මේ කප්රුක සමිති එකතු කරලා සංවිධානය කරලා ඒ කප්රුක සමිතිවල ඩීමබට්ටලා ලබා දීලා ඒ පොල් පාරිභෝජිකයන්ට ලබා දීමට වැඩ කටයුතු කරනවා. එම නිසා මම සතුටුයි කියන්න, විශේෂයෙන්ම අපි මේ ප්‍රශ්නය ඉතාමත් බුද්ධිමත්ව බලන්න අවශ්‍යයි. මේක නිෂ්පාදනයේ ප්‍රශ්නයක්. The problem of supply and essentially the market forces determine the price that a commodity has. ඉතින් සාමාන්‍යයෙන් අපේ නිෂ්පාදනය පොල් නිෂ්පාදනය මිලියන 3000ක් පොල් ගෙඩි 3000ක් පමණ අපිට ලැබෙනවා වර්ෂයට. නමුත් මේ වසරේ මිලියන 2300කට පමණ අඩු වෙලා තියෙනවා, විශේෂයෙන්ම මේ කාලගුණ ප්‍රශ්නේ උඩ. ඉතින් මම හිතනවා විශේෂයෙන් අපි පොල් ත්‍රිකෝණය ගත්තොත් කුරුණෑගල දිස්ත්‍රික්කය, ගම්පහ දිස්ත්‍රික්කය, පුත්තලම් දිස්ත්‍රික්කය මේ දිස්ත්‍රික්ක තුනේම ඒ ඇති වුණ දැඩි නියගයට මේක ප්‍රධාන හේතුවක් වෙනවා. ඒ වගේම අපි විශේෂයෙන්ම ඒක මන්ත්‍රීවරුන්ලට දෙන්න පොඩ්ඩක් විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙනවා අපගේ වැඩසටහන් හරහා මේ නියගයට ඇති මේ නියගෙන් ඇති වුණ හානියට යම්කිසි පිළිසඳරක් පොල් වගාකරුවන්ට ලබා දෙන්න. අපි බලාපොරොත්තු වෙනවා ඉතාමත් ඉක්මනින් මේ වැඩ කටයුතු කිරීමට, විශේෂයෙන්ම මේ අයවැය හරහා අපිට පොල් වගා කිරීමේ මණ්ඩලයට රුපියල් මිලියන 900ක් පමණ ලබන වසරේ අපිට ලැබිලා තියෙනවා, විශාල මුදල් ප්‍රමාණයක්. ඉතින් ඒ මුදල් ප්‍රමාණය හරියට පාවිච්චි කරලා සාමාන්‍ය පොල් වගාකරුවන්ට, කුඩා පොල් වගාකරුවන්ට ලබා දීමට අපි බලාපොරොත්තු වෙනවා. එම නිසා ගරු සභාපතිතුමනි, මම හිතන්නේ නෑ මේක දීර්ඝකාලීන ප්‍රශ්නයක් කියලා. It is a temporary problem that we are facing. It's a problem of supply. එම නිසා මම හිතනවා අමාත්‍යවරයෙක් හැටියට අපගේ යම්කිසි නීතිරීතිත් ගොඩක් සංශෝධනයට ලක් කළ යුතුයි. දැන් අපි විශේෂයෙන්ම පොල් ගැන කතා කරනකොට අපේ ජාතික ප්‍රතිපත්තිය හැදිලා තිබෙන්නේ දේශීය ගොවියා ආරක්ෂා කරන්න. ඒක හරි. නමුත් හදිස්සි අවස්ථාවක අපිට ඒ අවශ්‍ය භාණ්ඩය ලබා ගැනීමට අවකාශය තියෙන්න අවශ්‍යයි. දැන් අද දින පාරිභෝජකයාට අවශ්‍ය පොල් ප්‍රමාණය පිටරටින් ගෙන්වීමට අමාත්‍යවරයෙක්ට බලයක් නැද්ද? අමාත්‍යවරයෙක්ට බලයක් තිබිය යුතු නැද්ද? විශේෂයෙන්ම අපි පොල් සම්බන්ධයෙන් විස බීජ ඇතුල් වෙනවා කියලා අපේ රටට පොල් කර්මාන්තයට අපි ඉඩ දෙන්නේ නැහැ පොල් ගේන්න. අපේ පනත් හදලා තියෙන්නේ එහෙමයි. නමුත් පනත් හදලා තියෙන්නේ 1950 ගණන්වල, 60 ගණන්වල, 70 ගණන්වල. අද තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස්. අද මට වගකීමක් දෙන්න පුළුවන්, මට ඒ අවකාශය ලබා දුන්නොත් හරි ක්‍රමවේදයක් දාලා ඉතාමත් සුළු කාලයකට, මාස 3-4කට වේවා, ඉතාමත් සුළු කාලයකට යම්කිසි පොල් ප්‍රමාණයක් ගේන්න මට ඒ වගකීම බාර ගන්න පුළුවන්. නමුත් අපගේ නීති රීති පද්ධතිය එලෙස සංශෝධනය වෙලා නැහැ. විශේෂයෙන්ම පොල් සම්බන්ධයෙන් කතා කරනකොට මේක ඉංග්‍රීසියෙන් කියන්නේ සුපර් ෆුඩ් එකක් කියලා. අද බටහිර රටවල් වලට ගියොත් ඕනෑම සුපර් මාකට් එකක පොල් ශේෂ්ත්‍රයට ඒ සම්බන්ධ බඩු භාණ්ඩ තිබෙනවා. පොල් වතුර හැම තැනම තියෙනවා දැන්. එම නිසා අපි හිතනවා අපිට ඒ අවකාශය ලබා දුන්නොත් විශේෂයෙන්ම අග එකතු කරන කර්මාන්තයට, වැලියු ඇඩඩ් ඉන්ඩස්ට්‍රියකට මේක ලේසියෙන්ම බිලියන් ඇමරිකානු ඩොලර් බිලියනයකට යන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. දැනට මිලියන 800ක පමණ වටිනාකමක් ලබා දෙනවා. ඉතින් විශේෂයෙන්ම අපි කැමති කියන්න අපි මේ අයවැය හරහා අපි නව නැවත හා යටි වගාව යටතේ ක්‍රමවත් පොල් වගාවට මිලියන 100ක් වෙන් කරලා තියෙනවා. ගෙවතු පොල් වගාවට මිලියන 90ක් වෙන් කරලා තියෙනවා. පොල් ඉඩම් පුනරුත්ථාපනයට රුපියල් මිලියන 176ක් වෙන් කරලා තියෙනවා. පොල් ඉඩමේ ජල සම්පාදන පද්ධති ස්ථාපිත කිරීමට මිලියන 40ක් වෙන් කරලා තියෙනවා. පොල් වගාව ආශ්‍රිත පුහුණු වැඩසටහන් වලට මිලියන 15ක් වෙන් කරලා තියෙනවා. ඉතින් විශාල මුදල් ප්‍රමාණයක්. මේක අපි කරන්නේ මේ ශේෂ්ත්‍රයේ තියෙන වැදගත්කම අපි හඳුනාගෙන තිබෙන නිසා. ඒ වගේම අපි තවත් කාරණයකට යනවා. ඒක තමයි තේ කර්මාන්තය සම්බන්ධයෙන් මට මතකයි විමල් වීරවංශ මැතිතුමාගේ මන්ත්‍රීවරයා ජයන්ත සමරවීර මන්ත්‍රීතුමා ගිය අවුරුද්දේ අයවැය කතාවේ කිව්වා අසාර්ථකම අමාත්‍යවරයා කියලා. අසාර්ථකම අමාත්‍යවරයා කිව්වා නිෂ්පාදනය ඔයාගේ කාලේ මීට වඩා අඩු වෙනවා කිව්වා. ඇත්ත මේ විශේෂයෙන්ම 2016 අපගේ නිෂ්පාදනය අඩු වුණා. තේ නිෂ්පාදනය මිලියන 292යි. මේ වසරේ මම සතුටුයි කියන්න අපේ තේ නිෂ්පාදනය වැඩි වෙලා තියෙනවා. අපි අනුමාන කරනවා විශේෂයෙන්ම තේ කිලෝග්‍රෑම් මිලියන 308ක් පමණ අපිට ලැබෙයි කියලා. ඒතකොට ලබන අවුරුද්දෙත් ඒ වැඩිවීම අපි බලාපොරොත්තු වෙනවා. මේ නිසා හැම එක අවුරුද්දක කඩාවැටීමක් තිබ්බට අපි යම්කිසි පියවර ගත්තා. විශේෂයෙන්ම ඒ හානි වූ ඉඩම්වලට, මං හිතන්නේ වර්ෂාපතනයෙන් හානි වූ ඉඩම්වලට අපි විශාල මුදල් ප්‍රමාණයක් ලබා දුන්නා. අපි ගාල්ලේ ලබා දුන්නා, මාතර ලබා දුන්නා, කළුතර ලබා දුන්නා මිලියන 800ක් අපි, රත්නපුරේ ලබා දුන්නා මිලියන 800ක් අපි අපේ ආණ්ඩුව ඉතාමත් ක්ෂණිකව අගමැතිතුමාගේ මැදිහත්වීමෙන් භාණ්ඩාගාරයෙන් නිදහස් කරලා මේ හානියට පත් වූ ඉඩම්වලට අපි මුදල් ලබා දුන්නා. අපි ඒ විදිහට ක්‍රියා කරා. එම නිසා අපි හිතනවා දැන් මේ වසරේ අපි බලාපොරොත්තු වෙනවා 10%ක වර්ධනයක් අපේ නිෂ්පාදනයේ. එතකොට මිල සම්බන්ධයෙන් කතා කරන්න අවශ්‍යයි. මේ මම මේ අමාත්‍යංශය බාර ගන්නකොට මිල ඉතාමත් අඩු තත්ත්වයක තිබ්බේ. රුපියල් 400ක වෙනි ගානක තිබ්බේ. අද ඊයේ ඔක්ෂන් එකේ රුපියල් 626යි කිලෝවක්. රුපියල් 100ක් පමණ යනවා කුඩා ගොවියට අද. ඉතින් මේ ආර්ථිකය අපි විශේෂයෙන්ම දකුණු පළාතේ ආර්ථිකය රඳා පවතින්නේ කුඩා තේවතු හිමියා උඩ. අපි ඒක ආරක්ෂා කරලා තියෙනවා මේ ආණ්ඩුව. මම සතුටුයි කියන්නේ. අපි අනාගතයත් ආරක්ෂා කරනවා. අපි ඒක වැටෙන්න ඉඩ දෙන්නේ නැහැ. එම නිසා එදා අපේ වෙළඳපොළ කඩා වැටුණා. විශේෂයෙන්ම මැද පිරිදෙක යුද්ධය නිසා අපේ වෙළඳපොළට විශාල හානියක් වුණා. රුසියාවේ ආර්ථිකයට බලපෑම් තිබ්බ නිසා රුසියාවේ මාකට් එක කඩා වැටුණා. අපේ වෙළඳ විශේෂයෙන්ම මේ තේ වෙළඳාම සම්බන්ධයෙන් ප්‍රශ්න ඇති වුණා. නමුත් අද දින විශේෂයෙන්ම මේ රටවල් හතරක් තුර්කිය, රුසියාව, ඉරාකය, ඉරානය විශාල ප්‍රමාණයෙන් අපේ තේ ගන්නවා. මම සතුටුයි කියන්න විශේෂයෙන්ම අපේ තේ මණ්ඩලයේ දැඩි උවමනාව, දක්ෂකම, හැකියාව, නායකත්වයේ උඩ අපගේ අමාත්‍යංශ නිලධාරීන්ගේ තිබෙන උවමනාව නිසා එදා 2016 රුපියල් සමවෙන්න මිලියන 5ක් 5.6ක් තිබ්බ චීනයේ තේ අලවිය අද මිලියන 7.5කට වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ චීනයේ 5%ක වර්ධනයක් අවුරුද්දකට අපිට තියෙනවා. ඒතර මගේ ටාගට් එක තමයි මේක කිලෝග්‍රෑම් මිලියන 10ක් කරන්න. අපිට මේක ලේසියෙන් කරන්න පුළුවන්. මම බලාපොරොත්තු වෙනවා ඒ චීනයේ තිබෙන ආර්ථික වර්ධනයත් එක්ක අපේ තේ එක්ක බද්ධ කරලා අපිට ඇත්ත වශයෙන්ම අලුත් මාකට් එකක් චීනය හරහා ලබා ගන්න පුළුවන් කියන එක පැහැදිලිව මට ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා තේ ආර්ථිකයට විශාල මුදලක් යොමු කරන්න. අපි දැන් ෆැක්ටරිස් 700ක් තියෙනවා, කුඩා තේවතු ආශ්‍රිත පුද්ගලික ෆැක්ටරිස් 700ක් තියෙනවා. ජපානෙත් සමඟ අපි දැන් සාකච්ඡා කරගෙන යනවා ගරු සභාපතිතුමනි, ඇමරිකානු ඩොලර් මිලියන 80ක් ලබාගෙන මේ ෆැක්ටරිස් වලට අවශ්‍ය යන්ත්‍රෝපකරණ ලබා දෙන්න අලුතෙන්. අගමැතිතුමා ජපානයට ගිය අවස්ථාවේ අබේ අගමැතිතුමත් එක්ක සාකච්ඡා කරලා මම හිතනවා ලබන පෙබරවාරි වෙනකොට අපිට මේ ණය පහසුකම් ඒ උපකරණ ලබා ගන්න සම්පූර්ණයෙන්ම නවීකරණය කරන්න අපේ ෆැක්ටරිස් අපිට ඒ ශක්තිය ලැබෙයි කියලා මා විශ්වාස කරනවා. හඳුනෙත්ති මන්ත්‍රීතුමා ප්‍රකාශ කර පරිදි ඒකට 20%ක් අපි ලබා දෙනවා තමාගේ ෆැක්ටරියේ ඒ සෝල පැනල් එක දාන්න. ඒ ශක්තිය සෝල ශක්තියෙන් අඩුගානේ 30%ක් තමාගේ නිෂ්පාදන වියදම් අඩු කරන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. එම නිසා ඉතාමත් රැඩිකල් විදිහට අපි හිතලා අපගේ තේ කර්මාන්ත ඉදිරියට ගෙනියන්න අපි බලාපොරොත්තු වෙනවා. යම්කිසි තර්කයක් ඉදිරිපත් කරා ශාස්ත්‍රය තුළම මිශ්‍රකරණයට අපිට දෙන්න අවශ්‍යයි කියලා, බ්ලෙන්ඩින් වලට. මම කියන්න කැමති අපි මේ ගැන ගොඩාක් සාකච්ඡා කරලා තියෙනවා. අපි අලුතෙන් හිතන්න ඕනේ. නමුත් දේශීය නිෂ්පාදකයා අපි ආරක්ෂා කරන්න අවශ්‍යයි. දේශීය නිෂ්පාදකයෝ සියලු දෙනාම විරුද්ධයි මිශ්‍රකරණයට. ඔවුන් කැමති නෑ ඒකට. මොකද මං වැවිලි කර්මාන්ත ඇමති හැටියට හැම වෙලෙම ඉල්ලන්නේ එක දෙයයි. මට සුරක්ෂිතභාවයක් දෙන්න අපේ තේ මිල අඩු වෙන්නේ නෑ. තේ මිල අඩු වෙන්නේ නැත්නම් අපිට කිසිම ගැටලුවක් නෑ.
බුදුමාතාව විනාඩි දෙකක් තියෙනවා.
එම නිසා අපි ඒ විදිහට කටයුතු කරමු කියන පණිවිඩය මේ අවස්ථාවේ මම ප්‍රකාශ කරනවා. මම කටුපොල් ගැන මේ අවස්ථාවේ අපේ පත්‍රේන මන්ත්‍රීතුමා සඳහන් කරා, සුනිල් හඳුනෙත්ති මැතිතුමා ප්‍රකාශ කරා. අපි කටුපොල් සම්බන්ධයෙන් එක ප්‍රතිපත්තියයි තියෙන්නේ. විශේෂයෙන්ම මේ කටුපොල් වලට අපි සීමා බන්ධන දානවා. අපි පිළිගන්නවා යම්කිසි තර්කයක් තිබෙනවා කියලා මේකට විරුද්ධව. ඒ වගේම අපි කියන්න අවශ්‍යයි අනිත් පැත්තෙන් තේ මිල අඩු වෙනකොට, රබර් මිල අඩු වෙනකොට සමාගම් වලට යම්කිසි ආදායමක් තියෙන්න අවශ්‍යයි. They must have a supplemental income. එම නිසා අපි ඉඩ දීලා තියෙනවා. මහින්ද රාජපක්ෂ මහත්තයා කාලේ ඒ තීරණය ගත්තේ හෙක්ටාර 20,000කට. ඒත් රබර් ඉඩම් වල වගා කරන්න බෑ, තේ ඉඩම් වල වගා කරන්න බෑ. නිසරු ඉඩම් වල පමණයි මේ කටුකොල් වගා කරන්න පුළුවන් වන්නේ. ඉතින් අපේ අමාත්‍යංශයට ආරංචි දෙනවා නම් කරු මන්ත්‍රීවරු වැවිලි සමාගම් මේවා කඩාගෙන, මේ දාලා තියෙන සීමා බන්ධන කඩාගෙන අලුතෙන් කටුපොල් වගා කරනවා කියලා ශස්ත්‍රීය ඉඩම්වල අපි පැහැදිලිව ඒකට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නවා. එම නිසා ඒක පැහැදිලි කිරීමක් කරන්න අවශ්‍යයි. එම නිසා මම මේ අවස්ථාවේ මගේ අපේ නියෝජ්‍ය ඇමතිතුමා විශාල වැඩ කොටසක් කරා මේ අවුරුද්දේ අපි ඉතාමත් සාර්ථකව ප්‍රථම වතාවට ලක් ඉතිහාසයේ මේ සියලුම ශාස්ත්‍ර එකතු කරලා විශාල එක්සිබිෂන් එකක් තිබ්බා. ඒකට මම හිතන්නේ 20,000ක් 30,000ක් පමණ සෙනඟ සම්බන්ධ වුණා. කුඩා තේවතු හිමියන්, පොල් වගාකරුවන්, රබර් වගාකරුවන් ඒකට ආවා, විදේශ ආයෝජකයන් ඒකට ආවා. ඒ වගේම මම කියන්න සතුටුයි අපේ තේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක් මෙහි 150 වෙනි සම්මන්ත්‍රණය අපේ ලංකාවේ අපි තිබ්බා. රටවල් 40ක් පමණ සම්බන්ධ වුණා. අපිට විශාල වශයෙන් ශක්තියක් වුණා ඒ සම්මන්ත්‍රණය. එම නිසා නියෝජ්‍ය ඇමතිතුමා ඇතුළු මාගේ අමාත්‍යංශයේ රංජිත් ලේකම්තුමා ඇතුළු සියලුම නිලධාරීන්ට, ඒ වගේම අපගේ සභාපතිවරුන් සියලු දෙනාටම මාගේ ස්තුතිය ප්‍රකාශ කරමි. අපි මේ වැවැලි කර්මාන්තය තවත් ශක්තිමත් කරනවා මේ වැටෙන්න දෙන්නේ නැහැ කියන පැහැදිලි පණිවිඩය ලබා දෙමින් මා නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. ගරු ශ්‍රියන් විජේවික්‍රම මන්ත්‍රීතුමිය ඔබට වෙන විනාඩි 10යි.
ගරු සභාපතිතුමනි, ගරු මුතුසිවලිංග මන්ත්‍රීතුමා මේ වෙලාව ඉල්ලා සිටියා. මේ එතුමාට අවස්ථාව දීලා ඊට පස්සේ මට අවස්ථාව ලබා දෙන්න ලෙසට ඉල්ලා සිටිනවා.
එතුමේ ඔබතුමිය එහෙමනම්
ඒක කැමති එතුමාට දෙන්න. එතුමාට ගමන හදිස්සි ගමනක්
කියන්නේ. හොඳයි. ඔනරබල් මුතුසිවලිංග
සභිකේ තලමිනාගම් අවේ තලවර අවර්ගලේ, ஒரு நூற்றாண்டுக்கு மேலாக இலங்கையின் பொருளாதார வளர்ச்சியில் காத்திரமான பங்களிப்பினை செய்து வருகின்ற இந்திய வம்சாவளி பெருந்தோட்ட மக்களின் பிரதிநிதியாக இந்த விவாதத்தை கலந்து கொள்வதில் பெருமை அடைகிறேன். அதே வேளையில் இந்த நாட்டின் பொருளாதாரத்துக்கு நமது உழைப்பின் மூலம் பங்களிப்பு செய்கின்ற எமது மக்களின் பொருளாதார நிலையானது இன்றும் ஸ்திரமற்ற ஒரு நிலையில் உள்ளது என்பதை கண்டு மனவேதனை பதிவு செய்கிறேன். ஆங்கிலேயர்கள் தோட்ட உடைமையாளர்களாக இருந்தபோது எமது மக்களின் உழைப்பினை அவர்களுக்கு சுரண்டினார்கள். அன்று ஆரம்பித்த எமது மக்களின் சுரண்டலுக்கு எதிரான வாழ்வாதார போராட்டம் இன்றும் தொடர்கிறது. 1972 பின்னர் தோட்டங்கள் அரசுடைமையாக்கப்பட்டதைத் தொடர்ந்து அரசும் பின்னர் உள்நாட்டு முதலாளிகளும் எங்களை சுரண்டத் தொடங்கினர். தோட்டங்கள் அரசுடைமையாக இருந்தபோது முறையான முகாமைத்துவம் பராமரிப்பு என்பன இடம்பெறவில்லை. இதனால் இலாபத்தில் இயங்கிய தோட்டங்கள் நட்டத்திற்கு தள்ளப்பட்டன. அந்த நட்டப்பொறுப்பிலிருந்து இன்று வரை பெருந்தோட்டத்தின் கீழ் உள்ள மக்கள் பெருந்தோட்ட இயக்கம் நிறுவனத்தின் கீழும் இயங்குகின்ற அரசு பெருந்தோட்டம் மீளவே இல்லை. தொடர் நட்டத்தினால் பல தோட்டங்கள் மூடப்படுகின்ற நிலை தள்ளப்படுகிறது. இதை நமக்கு சாதகமாக பயன்படுத்தி கொண்ட சில பிரதேச அரசியல்வாதிகள் வெளியாரை கொண்டு தோட்டங்களை ஆக்கிரமிப்பு வேலைகளை செய்து வருகிறார்கள். இதற்கு அரசு அதிகாரம் இருந்தது. ஆனால் கண்டி, மாத்தளை, மாத்தறை, கேகல், இரத்னபுரி போன்ற மாவட்டங்களில் பல தோட்டங்கள் வெளியாருக்கு பிரித்து கொடுக்கப்பட்டது. இன்றும் பெருந்தோட்டங்களை நிர்வகிக்கின்ற அரச நிறுவனங்களின் வினைத்திறன் இல்லாமை காரணமாக பெரும்பாலான தோட்டங்கள் மூடப்படுகின்ற நிலையில் காணப்படுகின்றன. நட்டக்கணக்கு காட்டி பெருந்தோட்டங்களை மூடுவதற்கு முயற்சிக்கின்ற நிர்வாகங்கள் அதையே வாழ்வாதாரமாக நம்பி நமது உழைப்பினை மட்டுமே மூலதனமாக கொண்ட தோட்ட தொழிலாளர்கள் தொடர்பில் எவ்வித அக்கறையையும் செலுத்துவதில்லை என்பதே வேதனையான உண்மை. அரசுடைமையான பல தோட்டங்களில் இன்றளவிலும் தொழிலாளர்களின் ஊழியர் நிதி சேமலாப நிதி என்பன ஏறத்தாழ 1000 மில்லியன் செலுத்தப்படாமல் உள்ளன. இதனால் நமது உழைப்பின் மூலம் சேர்த்த பணத்தினை கூட தமது வயது முதிர்ந்த காலத்தில் பெற்றுக்கொள்ள முடியாமல் காலம் முழுக்க அரசு அலுவலகங்களின் படிகளில் காத்திருந்தே காலத்தை கழிக்கின்றார்கள். இது ஒரு துன்பகரமான சூழ்நிலை என்பதையும் 1993 அன்றைய அரசு தோட்டங்களை தனியார் மயப்படுத்துவதற்கு முயற்சி செய்தபோது பெருந்தோட்ட மக்களை பிரதிநிதித்துப்படுகின்ற மக்கள் பிரதிநிதிகள் என்ற வகையில் எமக்கு உடன்பாடு இல்லாத போதும் எமது மக்களின் கேள்விக்குறியாகின போன வாழ்வாதாரத்தினை அடிப்படையாக கொண்டு பல்வேறு நிபந்தனைகளுடன் நாம் அதற்கு உடன்பட்டோம். இதில் வேதனை மிக்க விடயம் என்னவென்றால் இன்று அரசு வியாபார தளங்களை தனியார் மயப்படுத்தும் போது பாராளுமன்றத்துக்குள்ளேயும் வெளியேயும் குரல் கொடுக்கின்ற எந்த அரசியல் தலைவர்களும் பெருந்தோட்ட மக்களுக்காக குரல் கொடுக்கவில்லை. எப்போதுமே எமது மக்களை மாற்றாந்தாய் மனப்பான்மையுடனே பார்க்கிற போக்கு இலங்கை அரசியலில் புறையோடி போன ஒரு விடயம் என்பதை இந்த சந்தர்ப்பத்தில் நினைவுபடுத்துகிறேன். 1990களில் எவ்வாறு அரசு நிறுவனங்கள் பெருந்தோட்டங்களை முற்றாக நிர்வகிக்கவில்லையோ அதே போலதான் இன்று தனியாரும் பெருந்தோட்டங்களை தமது தவறான திட்டமிடலால் சிறிய அளவு உற்பத்தியை கொண்ட சிறிய தோட்டங்களாக மாற்றி வருகின்றன. தலைவர் அவர்களே, இன்று பெருந்தோட்ட தொழில்துறையானது பாரிய பின்னடைவினை கண்டிருக்கிறது. அதிலும் குறிப்பாக கடந்த ஒரு சகாப்த காலமாக பெருந்தோட்ட கம்பெனிகள் செயல்படுகின்ற விதத்தையும் பார்க்கிற போது அவர்கள் ஒரே நோக்கம் லாபம் ஈட்டுவது என்பதையே தெரிகிறது. இன்று பெருந்தோட்ட தொழில்துறையானது பல பிரச்சனைகளும் சந்தித்து வருகிறது. குறிப்பாக ஊழியர் பற்றாக்குறை, வேலைக்கு ஊழியர்கள் வரவின்மை, நிர்வாகம் மற்றும் பராமரிப்பு செலவு அதிகரித்து உற்பத்தி செலவு அதிகரிப்பு, இவ்வாறு தோட்ட நிர்வாகங்கள் பல்வேறு பிரச்சனைகளை முன்வைக்கின்றன. எனினும் இந்த ஒவ்வொரு பிரச்சனையும் நீண்ட கால திட்டமிடல் அடிப்படையில் தீர்க்கப்பட வேண்டிய பிரச்சனைகளாகவே காணப்படுகின்றன. ஆனால் தோட்ட நிர்வாகங்களோ இவற்றுக்கு குறுகிய கால தீர்வினை எதிர்பார்க்கின்றன. கிடைக்காத போது பயிர் செய்கை நிலங்களை மூடிவிடுகின்றன. பெருந்தோட்ட தொழில்துறையில் ஊழியர் பற்றாக்குறை மிக கடுமையாக காணப்படுவதற்கு காரணம் இந்த தொழில்துறையில் அவர்கள் கவரப்படவில்லை. இளைஞர்களை கவர்வதற்கான நவீனமயப்படுத்தப்பட்ட எந்த வேலை திட்டம் இந்த நிறுவனத்தில் இல்லை. இதனால் இளைஞர்கள் மத்தியில் பெருந்தோட்ட தொழிலானது வெறுப்புக்குரிய தொழிலாக அடையாளம் காணப்பட்டுள்ளது. எமது நாட்டின் அனுபவங்களை கொண்டு அதில் உள்ள குறைபாடுகளை நீக்கி எமக்கு பின்னர் பெருந்தோட்ட விவசாயத்துறை நுழைந்த கென்யா, மலேசியா, இந்தியா போன்ற நாடுகள் இன்று நமது பெருந்தோட்ட உற்பத்தி முறையினை விடவும் அதிக நவீன முறைகளை கையாளுகின்றன. இதனால் உற்பத்தி விளைச்சல், பதனிடல், பொதியிடல், வினைத்திறன் ஆகியவை என்பவற்றில் எம்மை விட மிக பல மடங்கு முன்னேற்றம் கண்டுள்ளன. அதனால் அவர்கள் பொருளாதார முறையிலும் சாதகமான தாக்கத்தினை இது ஏற்படுத்தியுள்ளது. இலங்கையின் நிலைமை இன்னும் மறுபக்கமாக உள்ளது. இயன்றளவு பெருந்தோட்ட தொழில்துறையானது பாரம்பரிய தொழில்நுட்பத்தினை கொண்டுள்ளது. அதுபோல இந்த துறையில் வேலை செய்கிறவர்கள் பொருளாதார மீட்சியின்றியும் தொழிலில் ஸ்திரமான ஒரு வருமானமின்றியும் தொழில் பாதுகாப்பு மிக குறைவாக உண்மையாலும் இன்று இளைஞர்கள் இந்த துறையில் தொழில் செய்ய முன்வருவது மிக குறைவாக உள்ளது. தலைவர் அவர்களே, ஒரு தொழிலில் எவ்வளவுதான் முதலீடு காணப்பட்ட போதும் அங்கு ஊழியர்களின் திருப்தி அவர்களின் ஆற்றலுக்கேற்ற வெகுமதி என்பதை காணப்படாத போது அந்த தொழில் வளர்ச்சியின் போக்கினை காட்டாது. இந்த நிலையிலே இன்று நமது நாட்டின் பெருந்தோட்ட தொழில்துறை ஏற்பட்டுள்ளது. ஆய்வு அபிவிருத்தி என்பவற்றுக்கு கணிசமான அளவு செலவு செய்கின்ற போதும் ஊழியர்களின் மேம்பாடு பயிற்சி தொடர்பில் கவனம் செலுத்தப்படுவதில்லை, மிக குறைவாக உள்ளது. எமது நாட்டின் பெருந்தோட்ட தொழில்துறை உள்ள குறைபாடுகள் காரணமாக இன்று இளைஞர் யுவதிகள் இந்த தொழிலில் கவரப்படவில்லை. இதனால் அவர்கள் வேறு தொழிலை நோக்கி நகர்கின்ற போக்கு காணப்படுகிறது. உதாரணமாக இன்றைய பெருந்தோட்ட இளைஞர்கள் பெரும்பாலும் கட்டுமான துறைகளில் உள்ள சிவிலியன் வேலைகளில் காட்டுகின்ற ஆர்வம் பெருந்தோட்டத்துறை தொழிலில் காட்டுவது கிடையாது. இங்கு ஒவ்வொரு விடயத்தினையும் நான் குறிப்பிட விரும்புகிறேன். இன்னொரு விடயத்தையும் குறிப்பிட விரும்புகிறேன். பெருந்தோட்ட தொழில்துறையானது கடந்த 30 சகாப்தங்களாக திட்டமிட்ட வகையில் பின்னடைவு செய்யப்படுகிறதோ என எல்லா மனதிலும் உண்டு, எல்லா மட்டத்திலும் உண்டு. 2 சகாப்தத்திற்கு முன்பு வரையில் நாட்டின் பிரதான வருமான மூலமாக காணப்பட்ட பெருந்தோட்ட துறையானது இன்று மிகவும் பின்னடைவு கொண்டுள்ளது. அதே வேளையில் கைவிடப்படுகின்ற தொழிற்சாலைகள், பயிரிடங்கள் என்பவற்றில் இடைவிளகுகின்ற தொழிலாளர்களின் எண்ணிக்கையும் சேர்த்து பார்க்கிற போது இதற்கு திட்டமிட்ட மறைமுக வேலை திட்டம் ஒன்று உள்ளதோ என எண்ண தோன்றுகிறது. இன்று நகரத்திலும் ஏனைய பிரதான நகரங்களிலும் தலைநகரத்திலும் ஏனைய பிரதான நகரங்களிலும் நடைபெறுகின்ற கட்டுமான தொழிலுக்காக கீழ்நிலை தொழிலாளர்களாக எமது பெருந்தோட்ட இளைஞர்களே உருவாக்கப்படுகிறார்கள். இன்று புதிதாக செய்யப்படுகின்ற பல கட்டிட நிர்வாகங்களுக்கு கூலி தொழிலாளர்கள் தேவை அதிகரித்து காணப்படுகின்ற நிலையில் மறுபுறமாக பெருந்தோட்ட தொழில்துறையை முடக்குவதன் மூலமாக படிப்படியாக இந்த தொழிலாளர்களை அந்த துறையை நோக்கி நகர்த்திவிட சூட்சியமான செயல்பாடு நடைபெறுவதாக தோன்றுகிறது. பெருந்தோட்ட தொழிலாளர்கள் முக்கிய இடம் வகிக்கின்ற தொழில்துறையில் முக்கிய இடம் வகிக்கின்ற தேயிலை உற்பத்தி இன்று காணப்படுகின்ற பாரிய கலை கட்டுப்பாடு பிரச்சனையாகும். தோட்டங்கள் காடுகளாக மாறும் நிலை அந்த கொடூரமான தொழில் சூழலில் எமது மக்கள் இன்று தொழில் செய்து வருகிறார்கள். பாரிய நிலப்பரப்பு காணப்படுகிற புல் பட்டறைகளை அகற்றுவது கலைக்கொல்லியின்றி சாத்தியப்படாது என தோட்ட நிர்வாகி கையை விரிக்கின்றனர். நாட்டின் கலைக்கொல்லிக்கு தடை முதலில் உள்ளது, அமலில் உள்ளது. இந்த நிலை எமது மக்கள் காடுகளில் புதர்களையும் அட்டை, பாம்பு, தேள், தேனி, குளவி என்று பல சந்துக்கள் இருப்பிடத்தில் இன்று தொழிலை மேற்கொள்ள கட்டாயம் ஏற்படுகிறது. நேற்று கூட ரொசிட்டா தோட்டத்தில் ஒரு சிறுத்தை ஒரு தொழிலாளியை தாக்க முயற்சி செய்தது. இரசாயன கலைநாசினிகள் தடை செய்யப்பட்டமை வரவேற்கப்பட வேண்டிய ஒன்றுதான். ஆனால் அதை தடை செய்வதற்கு முன்னர் அரசும் பெருந்தோட்டங்களும் இணைந்து மாற்று திட்டத்தினை முன்வைத்திருக்க வேண்டும். இவ்வாறான இல்லாமல் இன்று இதனை ஒரு பொருட்டாக வைத்து விளைச்சல் நிலங்களை கைவிட்டு வருவது வேதனைத்து வருவதாகும். கடந்த ஒரு சகாப்தமான சூழ்நிலை பெருந்தோட்டங்களில் தேயிலை, கொக்கோ, ரப்பர் கைவிடப்பட்டு முள்ளு தேங்காய் உற்பத்தி நடவடிக்கை மேற்கொள்ளப்பட்டு வருகிறது. எனினும் இது தொடர்பில் பல பிரச்சனைகள் காணப்படுகின்றன. இந்த தொழிலுக்குரிய பிரதான முற்பதர்களிலிருந்து தொழிலாளர்கள் தம்மை பாதுகாத்துக் கொள்வதற்கான பயிற்சிகள் வழங்கப்படவில்லை. அதேவேளை பதுளை மாவட்டத்தில் பெரும்பாலான இடங்களில் தேயிலைக்கு பதிலாக ரப்பர் உற்பத்தி செய்யப்படுகிறது. இயற்கை ரப்பர் உற்பத்தியானது இப்போது பெரிதும் பாதிக்கப்படுகின்ற நிலையில் இவ்வாறான செய்கை ரப்பர் விலை குறையும் போது நமது உற்பத்தி நிலை என்ன ஆகும்? சாத்தியப்படாத சாத்தியப்படாத ஒரு திட்டம் என்று காணப்பட வேண்டும். எனவே சாத்தியமான ஒரு திட்டத்தை காணப்பட வேண்டும். எனவே பாரிய அளவிலான விவசாய நடவடிக்கைகள் மேற்கொள்ளப்படும் போது அவைகள் தொடர்பில் முறையான ஆய்வுகள் செய்யப்பட்ட பின்னரே அவை நடைமுறைப்படுத்த வேண்டும். பெருந்தோட்டத்துறையில் உள்ள ஆறுகள், அருவிகள், ஓடைகள், குளங்கள், குட்டைகள் என்பன இன்று பெரும்பாலும் மாசடைந்த நிலையிலே காணப்படுகிறது. இவை பராமரிக்கவோ சுத்திகரிக்கவோ எந்த தோட்ட நிர்வாகம் கவனம் செலுத்துவதில்லை. எனது மக்கள் மேற்சொன்ன நீர்த்தேக்கங்களிலே தமது குடிநீர் தேவையினை பூர்த்தி செய்கிறார்கள். எனவே சுத்தமற்ற குடிநீர் பாவனை மக்களின் பாரியதொரு பிரச்சனையாகும். இது இந்த நிலை அந்த சுத்து வட்டாரத்தில் உள்ள கிராம மக்களையும் பாதிக்கிறது என்பது உண்மையான விடயம். பெருந்தோட்ட அபிவிருத்தி அமைச்சானது வெறுமனே உற்பத்தி துறையில் மட்டும் கவனம் செலுத்தக்கூடாது. மாறாக மனித வள மேம்பாட்டுக்கும் திறன் விருத்திக்கும் செயற்பாட்டுக்கள், எதிர்காலத்தில் சாத்தியத்தன்மை திட்டங்களை வகுத்தல், பசுமை திட்டங்களை நடைமுறைப்படுத்தல் என்ற பல்வேறு சவால் மிக்க வேலை திட்டங்கள் இந்த அமைச்சினால் செய்யப்பட வேண்டியுள்ளது. எனவே எனது மக்களின் வாழ்வாதாரத்துடன் இந்த நாட்டினது பொருளாதாரத்தையும் மையமாக கொண்டு செயற்பட வேண்டியது அவசியமாகும் என அமைச்சர் அவர்களின் கவனத்துக்கு கொண்டு வருகிறேன். நன்றி.
தேங்க்யூ. கரு லக்ஷி ஜெயவாதன மந்திரிதுமா அவது பாட்ட வினரிதாய
முலாசன அருட கரு மந்திரிதுமணி ரட்டரத் ரட்டை ஜனஜீவிதத்தா வெதகத்வன அமாத்தியான்ச துணக்வன இடம்மா பார்லிமெண்ட் பிரதி சன்ஸ்கன அமாத்தியான்சியத் வெவிலி கர்மாந்த அமாத்தியான்சியத் திரசார சங்வர்தனா வனஜீவி அமாத்தியான்சியத் வேசிச் பிலிபந்த பிரவர்த்தனமே காரகசபா விவாத அவஸ்தாவேதி அதாஸ் பிரகாஷ்கரண்ட அவஸ்தா வாக்சல்சா திம்பிலுவாந்த பழமே ஒப்புத்துமாட்டு ஸ்துதி வந்தேனோ இவகே மே விவாதேட்டு எக்வென்ட் லபிமத் ஹிதா சாத்துடா கேனக மதக் கழித்து வேணும் கரும் மூலாசன்னாரூட மந்திரி துமணி மே அமாத்தியான்சே துண பார்வ கட்டித்து கரண அப்பே பக்ஷே ஹெமத்துரு திதனாகன அப்பிட சாத்துட நட்ட புலுவா பசுகே கால வளதி கடா வெட்டுன ஆர்த்திகாத்திக்க மினாசுல பத்துல திப்ப ஆயத்தன கணனாவாக் சம்பந்தவன மே அமாத்தியான்ச துல பசுகே அவரு திக்கவனே கெட்டி காலியா துல சிதுன கிரியாக்காரகம் துள அது மே ஆயத்தன் இத்தாம சார்த்தகோ தியாத்தினோ எனக்காது மன் சதுடி சீபாத் கரு ஹிசா மே சந்தா காட்டுக்கோன விசேஷம் அப்பி பக்ஷி ஜேஷ்ட நாயக்கன அப்பி காமினி ஜெயவிக்ரம் பேர் அமத்துமா மைதன்னி இதா தக்ஷ விதியடு மே அமாத்தியான்சி எத்துமாட்டு பாரதியில் தின திரசர் சங்வர்தனா வனஜீவி அமாத்தியான்சி கட்டித்து சிதுக்கோன் எனக்கு மதக்கராண்டு எத்துமாக்கே வெடப்பிள்ள துள இதாம சார்த்தகோ தியாத் வேணும் மே சந்தா மைதான் கிரண வெட என அப்படி சாத்துட்டு வேணும் எதுமா நிறத்துருவமோ மே சந்தா விசால கெப்பை முக்கியம் கட்டிதுக்கோ நோக்கினா மதக்கிறான் இவகையும் அப்படி வெவிலிகர்மாந்த எமத்துமாக்கின கதாக்கிடுவோ மிரட்டி ஜேஷ்டத்து இவகை சிரேஷ்ட நாயக்கி புத்திரத்னக்குதி இட்டு அமாத்திய காமினி திசாநாயக மெத்துவம் மைதான் அவரு தேக்கி நிமக்கிறாண்ட தீபம் மாஹலிய அவரது பாகி நிமக்கரலாம் மிரட்டு மிரட்டி காட ஆதர்ஷத்துன நாயக்கை குதிட்டு இத்துமாக பூர்வாதர்ஷ கிணயமின் இத்துமாக பூத்ராத்ன ரக்வன ஜேஷ்ட பூத்ராத்ன ரக்வன அப்பே நவீன் திசாநாயக மெத்துமா வெவில் கர்மாந்த அமாத்தியான்சி பாரகத்தர் பசி விசால தீவுனாக்கே திவிழா தீனோம் விசேஷத்தை எத்துமாட்ட முன்ன தனதுரு லெபுனா முன்ன அவஸ்தா லெபுனா தே அவஸ்தாவ துளி வெடக்கரன்னட எப்பிலா கிரியாக்கரன் நோக்கி எனக்கு அப்படி தாக்கணும் எரிசத்தமாக அதை வெவில் கர்மாந்த சேஷ்டி தீவுனுவாக் லபில தீன் சமார விவாதிகள் அப்படி ஆண்டு லெபுனா திதாஸ் பாலு அப்படி ஆண்டு கத்தா திதாஸ் தாசி வேணக்கூட்டு இவக பிரகதியே ஏ அமாத்தியான்ச துள்ள நெத்துவுன மே வேணக்கூட அவருத்தா கத வேணக்கூட நெவத்து இவக தீவுனுவா கத்திரிமா சத்துட காரணக்கி எனக்கு மதக்கிறான் இவக இடம்மா பார்லிமெண்ட் கொட்டு பிரசன்ஸ்கரன் அமைத்தி வராக எனக்கு கதா கரணும் நான் விசேஷம் காயந்த கருணாத்திற்கு மெத்துமா இதா தக்ஷ தருண அமைத்தேர் பிரியட்டு மே அமாத்தியான்சி மெஹேவியம் அப்படி ஆகிய கழுவித்து வேணும் பசுக்கு காலை கடாபெட்டில் திப்ப ஏ ஆயத்தினேட்டு அதால் டிபார்ட்மெண்ட்டு அது பிரதி சன்ஸ்கரன் எவ்வளோ தினோக்கி எனக்கு மதக்கிறான் விசேஷம் மெத்துமன் மே அமாத்தியான்சி லபில் இத்தாம கெட்டி காலக்தமாக கதவுனே அவருத்தா கொத்த கதவில் அனைத்தா எத்துமா எத்துள ஜம் பியூரன் கத்தா ஒப்பு லபாதி மீ வெடக்கட்டித்து இத்தாம சார்த்துக்கு திசைக்கு மட்டுமே தியாத் கரணும் பசுக்கு காலி மாணவர் பிரதிஷ்டா விடல மைதான் இடம் ஒப்பு நேத்தி விசால பிரிசுகட்ட ඔප්පු ලබා දෙන්න කටයුතු කළා. ව්‍යාපාරය ඉතාම දක්ෂ වැඩ කරලා විශේෂයෙන්ම ව්‍යාපාරණේ තුල මේ රට දියුණු කරන්නට තිරසාර වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන්න එතුමා කටයුතු කළා තුන. ඒ පිළිබඳ අපි සතුටටපත් වෙන අතර විශේෂයෙන් මේ අමාත්‍යංශ ගැන කතා කරනකොට අපිට වෙන්වෙන් කතා කරනකොට ගරු මුලස්සනරුවට මන්ත්‍රීතුමනි විශේෂයෙන් ඉඩම් අමාත්‍යංශයට පැවරලා තියෙන කාර්ය විශේෂයි කියන එක මතක් කරන්න ඕන. සැමට විධිමත් නිරවුල් හිමිකමක්කා ප්‍රශස්ත උපයෝජනයන් අත්කර දීම මම හිතන්නේ මේ අමාත්‍යංශයේ වගකීමක් වෙලා තියෙනවා. එයාගේ මෙහෙවර වෙලා තියෙනවා. ඒ නිසා මේ පිළිබඳ ඇමතුමා ක්‍රියාත්මක වීමේදී ඒකට කටයුතු කරනකොට විශේෂයෙන්ම අපි පෞගේ මැතිවරණයේදී 2015 මහමැතිවරණයේදී ජනතාවට ප්‍රතිඥාවක් දුන්නා ඉඩම් ඔප්පු නැති සැමටම ඔප්පුවක් ලබා දෙනවා කියලා. ඉඩම් අයිතිය ලබා දෙනවා කියලා. ඒ සඳහා ක්‍රියාත්මක වීමේ අද ඇමතුමා කටයුතු කරනවා. මම හිතන්නේ දස ලක්ෂ ගණන් ජනතාවට ඉඩම් ඔප්පු නැතුව අද දුක් විඳිනවා. එයාට තමන්ගේ අයිතිය ලබා දීම මම හිතන්නේ රජයේ වගකීම. ඒ වගකීම ඉෂ්ට කරන්නට අද මේ ඇමතුමා ක්‍රියාත්මක වෙනවා කියන එක අපි දකිනවා. එනිසා එතුමගේ කටයුතු සාර්ථක වෙන්නට අපි ප්‍රාර්ථනා තබමින් ඒ වැඩපිළිවෙල ඉතාම සාර්ථකව දියත් කරන්නට කියලා අපි ඉල්ලීමක් කරනවා. විශේෂයෙන් මේ අමාත්‍යංශ යටතේ බිම් සවිය ක්‍රියාත්මක වෙනවා. බිම් සවිය ආරම්භ වෙලා මම හිතන්නේ දැනට අවුරුදු 15ක් 16ක් විතර මේ රට තුල ක්‍රියාත්මක වෙනවා. නමුත් මේකත් සමහර පළාත්වල ප්‍රමාණයයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ පළාත්වල වුවත් ඒ බිම් සවිය වැඩපිළිවෙල එතරම්ම සාර්ථකව දියත් වෙන්නේ නැහැ කියන කනගාටුවෙන් මතක් කරන්න. විශේෂයෙන්ම මේ බිම් සවිය ඉඩම් අනිනකොට මේ අල්ලපු ඉඩමත් සමහර ඉඩම් වලට යා කරලා ලබා දීලා ආරවුල් ඇති වෙලා තියෙනවා. මේ පිළිබඳවත් එමතුමාගේ අවධානය යොමු කරන්න ඕන. මේකට සමහර වෙලාවට ඉඩම බෙදන් මනින්න එන වෙලාවෙ ඒ අයිතිකාරයා නැත්නම් අනිත් ඉඩමට ඒවා අල්ලලා මැනලා දීලා අවුල් ඇති කරලා තියෙනවා කියන එක මතක් කරන්න ඕන. ඒ වගේම මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ තියෙන මිනින්දෝරු ඒකේ ගැන ගරු එමතුමාගේ අවධානය යොමු කරන්න කැමතියි. අද මිනින්දෝරු ඒකේ තියෙන මම විශාල වශයෙන් කරදරයට පත් වෙනවා. සමහරවිට රජයේ ඉඩමක් පර්චස් පහකක් මේ බෙන්කර ගන්නුනත් අද රුපියල් 57000ක මුදලක් මිනින්දෝරු දෙපාර්තමේන්තුවට ගෙවන්න වෙලා තියෙනවා. සමහර අවස්ථාවල අපේ ජනතාවට ඒ තුළ විශාල කරදරයක් ඇති වෙලා තියෙනවා කියන එකත් මතක් කරන්න. මේ පිළිබඳ සහනයක් ජනතාවට ලබා දෙන්න කියලා මම මතක් කරනවා. මේ අමාත්‍යංශයේ අයිති ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන්ම ගැන අපේ විජිතමණි සොයිසැමතුමා මතක් කළා. ඇත්ත එදාපත් වෙලා තිබේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන්ම ගැන අපි කනගාටු වෙනවා. එදාපත් වීම හේතුළු මම හිතන්නේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන්ම නැවත ප්‍රතිසංස්කරණය කරන්න ඕන කාලය තමයි ඇවිල්ලා තියෙන්නේ. මේ වෙනකොට යම් මට්ටමකට ඒක ප්‍රතිසංස්කරණය වෙලා තියෙනවා. නව සභාපතිවරයෙක් පත් කළා තියෙනවා. පහුගිය කාලවල ඇති වුණ දූෂණ නිසා මම හිතන්නේ සමහර ඉඩම් අයත් කරගෙන ඉන්න අයගේ මම හිතන්නේ කිසිම සංවර්ධනයක් නොකරන ඉඩම් නැවත පවරා ගන්න කියලා තමයි මේ සභාව වැඩි දිනක ඉල්ලීම වුණේ. ඒ පිළිබඳව ඇමතුමා ක්‍රියාත්මක වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ ආකාරයට කටයුතු කිරීම විශේෂයෙන් ඉඩම් ගැන කතා කරනකොට ඉඩම් ඔප්පු ගැන කතා කරනකොට විවිධ ඔප්පු රටේ තියෙනවා. බලපත්‍ර ඉඩම් ඒ වගේම ගැසට් ඉඩම් ඒ වගේම සන්නස් ඉඩම් සුවර්ණ භූමි ඉඩම් ජයභූමි ඉඩම් කියලා ආදී ඔප්පු ගණනාවක් දැන් නිකුත් වෙලා තියෙනවා. මේ ඔප්පු ගැන කතා කරනකොට සුවර්ණ භූමි ඔප්පු නැවත සංශෝධනය කළ යුතුයි කියන එකත් මතක් කරන්න ඕන. මේ සුවර්ණ භූමි ඔප්පු තුළ ඉඩමේ අයිතිය පියා මැරුණාට පස්සේ අයිති වෙන්නේ වැඩිමහල් දරුවාට. ඒ වැඩිමහල් දරුවාට අයිති වීම තුළ අනිත් පවුලේ අයට අසාධාරණයක් වෙනවා. මේ පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු කළා. එයාට යම් සහනයක් ඇති වෙන ආකාරයට කටයුතු කරන්න කිව්ව මම ඉල්ලීමක් කරනවා. ඒ ආකාරයට දීර්ඝ කරුණු කියන්න තිබ්බත් කාලය මැද නිසා මම දීර්ඝව කතා කරන්නේ. ඒ නිසා ඉඩම් අමාත්‍යංශයේ කටයුතු මම හිතන්නේ සාර්ථකව දියත් කරන අපේ ගරු ගායන්ත කරුණාතිලක ඇමතුමාටත් එතුමාගේ රාජ්‍ය අමාත්‍ය ටීබී ඒකනායක මැතිතුමාටත් ලේකම්තුමා ඇතුළු සියලුම නිලධාරී මණ්ඩලයට මේ කාර්ය සාර්ථකව දියත් කරන්නට ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම වැවිලි කර්මාන්ත අමාත්‍යංශය ගැන කතා කරනකොට මේ අමාත්‍යංශයට ආයතන 11ක් අද තිබෙනවා. මේ ආයතන 11ම සාර්ථකව දියත් කරන ඇමතුමා ඒ වගේම නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පෙරරා ඇමතුමා කටයුතු කරනවා. ඒ වගේම එතුමාට ආයතන ප්‍රධානීන් වශයෙන් විවිධ දක්ෂ පුද්ගලයන් සිටිනවා. ඒ අය තුළින් මේ අමාත්‍යංශය වැඩි තාම සාර්ථක දියත් වෙනවා කියලා මතක් කරන්න ඕන. විශේෂයෙන් වැවිලි කර්මාන්ත අමාත්‍යංශයට අයත් වතු සමාගම් වල ඉඩම් ගැන අපේ අවධානය දැන් යොමු කළ යුතු කාලය ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන්ම පරණ කාලේ බදුදු ඉඩංවල ඒ අයිතිය ඒ ලබාගෙන තියෙන ඉතාම අඩු මුදලකට මේ ඉඩංවල ආර්ථික ඵලදායිතාවයක් තියෙනවද කියලා අපි නැවත පරීක්ෂා කරන්න ඕන. යාකරයට පරීක්ෂා කරලා සාධාරණ දෙයක් කරන්න කියලා තිල්ලිමක් කරනවා. සමහර පළාත්වල තියෙන ඉඩංවල ගමට කිසිම වාසියක් නැහැ. ඉඩම් ඒව සංවර්ධනය වෙන්නේ නැහැ. ඒ නිසා සංවර්ධනය ඕන ඒ ඉඩම් නැවත රජයට අරගෙන මේ රටේ අහිංසක ජනතාවට ලබා දෙන්න වැඩපිළිවෙලක් ඇති කිරීම වැදගත් කියන එකත් සඳහන් කළ යුතු වෙනවා. යාකාරයට කටයුතු කරලා විශේෂයෙන්ම තේමිල ගැන කතා කරුවා. එදා අපි මැතිවරණයේදී පොරොන්දු දුන්නේ තේමිල රුපියල් 80ක සහතික මිලක් දෙනවා කියලා. නමුත් අපි අද සතුටු වෙනවා. එදා මැතිවරණයේදී පොරොන්දු වුණාටත් වඩා වැඩි මිලක් අද තේවලට ලැබෙනවා. රුපියල් 100කට ආසන්න මුදලක් අද සමහර අයට ලැබුණා. ඒ තුල අපේ ජනතාවට පහසුකම් ලැබෙනවා කියන එක මතක් කරන්න ඕන. විශේෂයෙන්ම නැවත වගා කිරීම ඒ වගේම පොහොර සාන ආධාර ලබා දීම වැනි ඉතාම සාර්ථකව ඒ කාරණා දියත් වෙනවා කියන එකත් අපි දකිනවා. ඒ පිළිබඳවත් ගරු ඇමතුමාටත් නියෝජ්‍ය ඇමතුමාටත් ඒ වගේම ඒ නිලධාරීන්ටත් අපේ ස්තුතිය උද කර සිටිනවා. ඒ වගේම වනජීවී අමාත්‍යංශය ගැන කතා කරවොත් අපිට සතුටු වෙනවා. විශේෂයෙන්ම ගරු ඇමතුමාගේ කැපවීම තුළ අද අපේ මේ දෙපාර්තමේන්තුවේ විශාල ප්‍රගතියක් ඇති වෙලා තියෙනවා කියන එක අපි දකිනවා. එතුමාගේ පළ කරලා තියෙන පොතෙන් මේ ප්‍රකාශනය තුළ අපිට ඒවා දකින්න පුළුවන්. ඒ පිළිබඳව අපි සතුටු වෙනවා. ගරු ඇමතුමා මම හිතන්නේ ප්‍රායෝගික දේශපාලනඥෙක් විදිහට මේ වෙනුවෙන් විශාල කැපවීමක් කටයුතු කරනවා. එතුමා විශේෂයෙන්ම පේරාදෙණිය උද්වේද උද්‍යානයේ දිනු කරන්න මම හිතන්නේ මාසෙකට දෙපාරක් තුන් පාරක් ඒ පළාත් වලට එනවා. ඒ වගේ ඇවිදීමේ නිරීක්ෂණය කරමින් අධීක්ෂණය කරමින් කටයුතු කරනවා කියන එකත් ඉතාම සතුටින් සිහිපත් කරනවා. ඒ නිසා විශේෂයෙන් පෙරදින උද්භිද උද්දීනන ගැන කතා කරනකොට මේ සඳහා මේවා නැරඹීම සඳහා දේශ විදේශ සංචාරකයන් විශාල වශයෙන් බහුල වශයෙන් පැමිණෙනවා. ඉරිදා සෙනසුරාදාට ඉතා අධික පිරිසක් මේ පළාතට පැමිණෙනවා. ඒ නිසා මේ වගේ පහසුකම් සැලසීමත් වැදගත් කියන එක මතක් කරන්න ඕනේ. විශේෂයෙන්ම පෙරදිනේ උද්භිද උද්දීනන ආශ්‍රිතව රතවාහන නැවතුම් පළක් නැතිකම විශාල අඩුවක් විදිහට අපි දකින මාර්ග තදබදයට එක ඉස්සාල වශයෙන් බලපානවා. ඒ නිසා මල්ලත්තේ පෙරදින උද්විද උද්‍යානයේ තියෙන ඉඩම් ප්‍රයෝජනයටගෙන මේ සඳහා පහසුකම් සලසන්න කියලා මම ඉල්ලීමක් කරනවා. විශේෂයෙන්ම අද වනජීවී ගැන කතා කරනකොට වනජීවී නිසා අපේ ජන ජීවිතයට අද විශාල වශයෙන් කරදර ඇති වෙනවා. සමහර පළාත් වල අලින්ගෙන් කරදර වෙනවා, කිඹුලන්ගෙන් කරදර වෙනවා. ඒ වගේම අපේ පළාත් වල රිලවුන්ගෙන් වලුරන්ගෙන් කරදර ඇති වෙලා තියෙනවා. මම ඉදත් ප්‍රශ්නයක් විදිහට ඉදිරිපත් කරුවා. ගරු ඇමතුමාට වල්ලුරෙක් නිසා උඩුනුවර මැත වෙනකොට ඇස්සේ පුද්ගලෙක් මැරුණා. ඒ වල්ලුරාගේ පහර කෑම තුළ එතුමා මැරුණ නිසා එතුමාට වන්දියක් දෙන්න කියලා. මම හිතන්නේ අලින්ගෙන් මැරුණු ජීවිත හානියකට රුපියල් 105ක් ලබා දෙනවා කියලා පළ කෙරුවා. ඒක ඒ කාලේ තිබ්බ රුපියල් 50000 ලක්ෂයයි. නමුත් ඒක 105 දක්වා වැඩි කරලා තියෙනවා. වලා කෑවොත් 105ක් දෙනවා. නමුත් ඌරා කෑවොත් ඌරා ගහලා මැරුවොත් මිනිසාට මේ මනුෂ්‍ය ඝාතනයට කිසිම වන්දියක් මෙතෙක් ලැබිලා නැහැ. මේ පිළිබඳව ඇමතුමාගේ අවධානය යොමු කරන්න කියලා කිව්වා. මම මේ සඳහා අවශ්‍ය ලිපි ලේඛන සකස් කරලා තියෙනවා. ඉදිරියේදී එතුමාට පත් කරලා ඒ සාධාරණ ණයට සාධාරණයක් කරන්න කියලා මම ඉල්ලීමක්
කරනවා.
අද ජන ජීවිතයේ විශාල වශයෙන් රිලවුන්ගේ හානි තියෙනවා. ඒ කියන්නේ ගහකොළ අද පොල් හිගයටත් එක හේතුවක් වෙලා තියෙනවා. පොල් ඇට්ටියක්වත් තියන්නේ නැහැ රිලව් පැනලා. ඉතින් ගංගොල ඉතින් අද ගංගොල මිනිස්සුන්ගේ එළවලු කොටුවක් තිබ්බොත් ඒකට පරිනවා. ඔව් ඒක තමයි. ඇමතුමාට වන්දි දෙන්න බැරි වී නමුත් මේකට යම් කිසි වැඩපිළිවෙලා මේ රිලව් ටික පාලනය කරන්න කටයුතු කරන්නත් කියලා ඉල්ලා සිටින්නේ. මගේ කාලය අවසන් බවට අපේ මුලාසන්න උඩට ගාඩු මන්ත්‍රීමා ප්‍රකාශ කරන නිසා මේ අමාත්‍යංශ තුලින් කරන කටයුතු පිළිබඳ අපි සතුටු වෙන බවට ප්‍රකාශ කරමින් මේ අමාත්‍යංශවල ඉදිරි කටයුතු මේ එන වසරේ සියලු කටයුතු සර්ව ප්‍රකාරම සාර්ථක කරන අමාත්‍යතුමන්ලට තේ නිලධාරීන්ටත් සුභ පතමින් මගේ වචන වලට සංකන ස්තුති.
බොහොම ස්තුති. ගරු ප්‍රියදාස මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 4යි.
ඔව් ස්තුති මුලසුනේ ගරි මන්ත්‍රී සභාපතිතුමනි. වනජීවී අමාත්‍යසේ අපේ වස්තී ශ්‍රේෂ්ඨ නායකතුමා පාරව කටයුතු කරනවා. එතුමා වෙනුවෙන් මම විශේෂයෙන් මතක් කරනවා සිරිබාස්ථානයේ තියෙන ප්‍රශ්නයක් ගැන විශේෂයෙන් මතක් කරන්න ඕන. පහුගිය මේ මාස දෙකකට තුනකට ඉස්සෙල්ලා විශාල නායමයකට ලක් වුණා. මොකද මේ වාර්ෂිකව ලක්ෂ 10ක් 12ක් 15ක් වන්දනාකරුවන් ජනවා. මේ යන හැන කෙනෙක්ම තෙල් අරගෙන යනවා, අර සොල්ස් පහේ පහන්ට වක් කරන්න ගෙනියන බෝතලේ බෝතල් ටික දානවා පල්ලෙහාට ඉටි බෑග් එක්ක. ඉතින් ලක්ෂ 5ක් 6ක් බෝතල් එකතු වෙලා ඒව වතුර පිරීලා වැහි කාලෙට මේවත් එක්ක පල්ලෙහාට බර වෙලා මේ කඳු නායන තත්ත්වයට පත් වෙනවා. ඒ නිසා මේකට වැඩ පිළක් යොදන්න ඕනේ කියන එක තමයි විශේෂයෙන්ම මම පළවෙනිම මතක් කරන්නේ ඔබතුමාට. ඒ වගේම වනය විශේෂයෙන්ම ඒ ප්‍රදේශයේ විශේෂ වැඩපිළක් යොදලා දැන් පරිසරය ආරක්ෂා කරන විදිහට අපි කටයුතු කරලා තියෙනවා. ඒ පරිසරය තාම හොඳින් ආරක්ෂා කරලා තියෙන මෙන්න මේක තමයි තියෙන ප්‍රධාන ප්‍රශ්නේ. මේ ගැන විශේෂ අවධානය යොමු කරන්න කියලා විශේෂයෙන්ම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා. මේ ගැන අපි වැඩපිළක් යොදන්න කටයුතු කරන්න ඕන කියලා. ඒ වගේම අලීගේ ප්‍රශ්නය සම්බන්ධව දැන් හැම විටම කතා කරන්න ඕන, නොයෙකුත් ආකාරයෙන් මේකට වැටවල් ගහන්න ඕන, මේවා කරන්න ඕන, ඒවට යොදනවා මුදල් කණ්ඩායම් ඇති කරනවා, කිසි විටක මේක සාර්ථක භාවයක් දකින්නේ නැහැ කියනවා, වන්දි ගෙවන්න කියනවා කියලා. මම විශේෂයෙන්ම යෝජනාවක් කරනවා අලි වෙනුවෙන් අපි මීමැසි පාලනය සම්බන්ධව වැඩපිළක් ඇති කරාම මේ මීමැසි පාලනයෙන් මේ අලි ඒ පැමිණීම නතර කරන්න පුළුවන්. එම නිසා මීමැස්සන් පාලනය සඳහා මේ ඉන්න එක එක දිස්ත්‍රික්කවල ඉන්න මන්ත්‍රීතුමල්ලාට ඒ විමද ගත මුදල් වලින් මුදල් යම්කිසි ප්‍රමාණයක් වෙන් කරලා සමුදි ප්‍රතිලාභීන්ට පෙට්ටි 25-50 වෙන්න දීලා වැටක් විදියට ඒ අලින් පැමිණෙන අලිමන් කඩවල් වලට මේ මීමැසි පෙට්ටි වැටවල් වශයෙන් යෙදි කරා නම් මීමැසි පාලනය තුළින් මේ අලින් ගම්මාන වලට වැඩිම ඒ නගරවලට පැමිණීම වැලක් වෙනවා කියන එක මේ අවස්ථාව විශේෂයෙන් මතක් කරනවා. ඒ ගැන අවධානය යොමු කරන්න කියලා විශේෂයෙන් මතක් කරනවා. ඒ වගේම ඔබතුමාගේ අමාත්‍යාංශය ඉතා හොඳින් කටයුතු කරගෙන යනවා. ඔබතුමාගේ අමාත්‍යාංශ නිලධාරී මණ්ඩලය ඉතා හොඳින් මේ කටයුතු කරනවා කියන එක විශේෂයෙන් මතක් කරනවා. ලබන වසර ඉතා වාසනාවන්ත වසරක් විදියට කටයුතු කරන්න කියලා විශේෂයෙන්ම මම මේ අවස්ථාව මතක් කරනවා. ඒ වගේම වැවිලි කර්මාන්තය ගැන විශේෂ සඳහන් කරන්න ඕන. වැවිලි කර්මාන්තයේ දැන් අවුරුදු 43ක් වෙන මේ කොම්පැනි වලට මේ බාරදීලා තව අවුරුදු 7ක් 8ක් 10ක් විතර තමයි තියෙන්නේ මේ වැවිලි කොම්පැනි වලට කටයුතු කරගෙන යන්නේ. ඊට පස්සුව ආපහු නැවත තියෙන්නේ කරයි දන්නේ නැහැ. 5000 සීමාවට ගිහිලා වතුරට වතු බාර දෙයිද දන්නේ නැහැ. එහෙම නැත්නම් වෙන තියෙනකට යයි දන්නේ නැහැ. කෙසේ වෙතත් මේ වැවිලි වතු වලට දීපු ප්‍රමාණයන් සියල්ලම අයිතිකාරයෙක් නැහැ. කාට අයිති කියලා දන්නේ නැහැ. අපිට අයිති කියලා කොටු කරගෙන ඉන්නවා. එහෙම ඒවා ඉඩම් ස්වසාසන සභාවට අයිති, ඉඩම් අමාත්‍යාංශයට අයිති, ඒවා කිසි දෙයක් නැහැ. මේගොල්ලෝ තනිකරම හිමිකම් කියාගෙන ඒගොල්ලෝ හිර කරගෙන ඉන්නවා. ඒකේ ප්‍රතිඵලයක් ලබා ගන්න වැඩි පිළක් නැහැ. සම්පූර්ණ බුද්ධිය ඒක අරගෙන ඉන්නවා. ඉතින් මේවයි ඉඩම් අමාත්‍යාංශයට ඇවිත් ඒගොල්ලෝ මේක කරන පහුගිය කාලේ මේ විදිහට කටයුතු කළා. ඉඩම් අමාත්‍යාංශයට ඇවිත් එල්.ආර්.සී. ඉඩම් වලට ඔප්පු ලබා දුන්නා. ගිවල් හදාගෙන ඉඳපුවා. ගෙලුත් කරලා දැම්ම පහු කියලා උසාවි ගිහිල්ලා ඒගොල්ලෝ. ඉතින් එම නිසා මේකට යම්කිසි වැඩපිළක් ඇති කරන කියලා විශේෂයෙන් මම ඉඩම් ඇමතුමාගෙන් ඉල්ලා සිටිනවා. එතුමා හොඳින් මේ අමාත්‍යාංශය පාලනය කටයුතු කරගෙන යනවා. එතුමාගේ කාර්ය මණ්ඩලයත් වර්තමාන සභාපතිතුමත් ඒ නිලධාරී මණ්ඩලෙත් ඉතාම හොඳින් මේ කටයුතු කරගෙන යන බව විශේෂයෙන් මතක් කරනවා. විශේෂයෙන්ම ඉඩම් මංකොල්ල දැන් කීපයක් පහුගිය කාලේ තිබුණා. ඒක දැන් ක්‍රමක්‍රමයෙන් නතරලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන් සඳහන් කරනවා මේ දිනවලත් මේ කටයුතු කරගෙන යනවා. ඉඩම් බලෙන් අල්ලා ගන්න එක තියෙනවා. නල්ලතණ්ඩිය විශේෂයෙන්ම ගත්තම විශාල නල්ලතණ්ඩියේ ගාම සේවා වසම විශාල ඉඩම් මංකොල්ලයක් තියෙනවා. මේ එල්.ආර්.සී. ඉඩම් තමයි ඒතර වැඩිය තියෙන්නේ. ඒටිඒ කඩ කාමර හදලා ඒ වගේම සංචාරක හොටල් ඉදි කරගෙන ඒවේ නොයෙකුත් අයතා බලපත්‍ර ඒවේ කටයුතු කරලා පහුගිය කාලේ කටයුතු කරලා තියෙනවා. ඒ ගැන විශේෂයෙන් බලන්න කියලා මම කියනවා. ඒ වගේම දික්කොය ගාම සේවා වසම ඒ වගේම උඩෝඩ් ග්‍රාම සේවා වසම තුළ තමයි මේ ඉඩම් ඒ ජලාශ ආශ්‍රිතව කටයුතු කරලා තියෙන්නේ. මේ ගැන විශේෂ අවධානයක් යොමු කරන්න කියලා මම විශේෂයෙන් මතක් කරනවා. මේගොල්ලෝ කතා කරන්නේ කතා කරාම නායකයාට තමයි මේ ඉඩම් දෙන්නේ කියන එක කියලා මතක් කරනවා. ඒ නිසා ඒ ගැන විශේෂ අවධානය කරනවා. ඒ වගේම මේ ඉඩම් මේ ජය භූමි ස්වර්ණ භූමි කියන ඒ ක්‍රමවේදය ලයින් කරලා දාලා මේ ඉඩම් වල ඔප්පු එක ක්‍රමයකට දෙන්න වැඩ පිළක් ඉදිරියේදී ඇති කරනවා කියලා මතක් කරනවා. ඒ වගේ වතු ඔප්පු ලබා දීම වතු වලට දෙන ඔප්පු ඉඩම් ලබා දීමේදී ඒවා යම්කිසි ක්‍රමයකට ලබා දෙන්න මේවා විකිණීමේ පදනමක් නැතුව විකුණන්න බැරි වෙන විදිහට දෙන්න. මොකද එහෙම නැත්නම් වතු කරේ මිනිස්සු ටික මේවා ඉඩම් විකුණලා එනවෙන්න ඒ වැඩි කල් නැහැ. මොකද පහුගිය කාලේ මම දැක්කා තමන්ගේ හැඳුනුම්පත තියලා මුදල් ගන්න තත්වයකට පහුගිය කාලේ හිටියා. එහෙම හඳුනුම්පත් 25-50 සාන්ත ගිනි සාන්ත මුදලාලි කියලා කියන්නේ මුදලාලි කෙනෙක් හිටියා. මුදලාලි කඩේ
දවසකට හැඳුනුපත් 15ක් 25ක් තියලා උගසට තියලා සල්ලි ගන්න සත්‍යයක් ඒවත් කරේ ජනතාව ඉතින් ඒ වගේ මේ පැත්තේ තියෙන ඉඩම් වලට ඔප්පු හැදුන හැටියේ ඒ ගෙවල් විකුණලා එනවෙන්න ඉන්නේ නැහැ වැඩි කාලෙ. එම නිසා වතු කරේට අනිත් සැරේ ඉදිරි කාලය තුර අර සිලින්ගම් ගරු හිටපු මන් එමෙතුමා කිව්වා වගේ ඉඩම් වල මේ වතු ඉඩම් වතු වලේ වතු කරේ මිනිස්සු නැත්තර නැති වෙන සත්‍යයකට ඇති වෙයි මේ ඉඩම් ඔප්පු ලබා දීම ඇතුළේ ඉදිරි කාලය තුදී මම විශේෂයෙන් මතක් කරනවා. එම නිසා මේවා විකුණන්න බැරි ක්‍රමයක් ඇතිකරන්න නිවාස ණය ගන්න පුළුවන්. ඒ වගේම වෙන වෙන දේවල් වලට මුහු වෙන්න පුළුවන් තත්ත්වයක් ඇතිකරන්න පුතාට දුවට ඒ වගේ ඒ පෞලියත්වන්ට මාරු හුවමාරු කරගන්න පුළුවන් විදිහක් ඇතිකරන විකුණන්න බැරි ක්‍රමයකට මේ උපුලවා දෙන්න කියලා විශේෂයෙන්ම ගරු ඇමතුමාගේ මම ඉල්ලා සිටිනවා.
ඔබතුමාගේ කාලය නම් අවසන්යි කරමු.
තව එක විනාඩියක් දෙන්න වැවිලි කර්මාන්තය ගැන විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. වැවිලි කර්මාන්තය දැන් ඉතාලම අවවාදයට ගිහිලා තියෙනවා. තේමිල හොඳයි. නමුත් වැවිලි කර්මාන්තය ඉතාලම අභාගයට ගිහිලා තියෙනවා. වැවිලි කර්මාන්ත ශ්‍රේෂ්ඨය තුල වැවිලි කරේ ඉන්න වතු කරේ ඉන්න මහත්තුරුන්ගේ පාලනය තුළ ඒ කර්මාන්තය තමන් කරගෙන යනවා. ඒ වගේම කර්මාන්තය කරගෙන ගියාට ඒ ඉන්න සේවකයන් ගැන ඒ වගේම ඒ අවට තියෙන නගර ගැන කිසිම සැලකිල්ලක් දක්වන්නේ නැහැ. නගරේ කුණු ටිකක් දාගන්න ඉඩම් කෑල්ලක් අපි ඉල්ලුවත් නීතියානුකූලව ඉල්ලුවත් ඒක ලබා ගන්න ක්‍රමවේදයක් නැහැ. මේ වන සතුන් නගරයට පැමිණෙන්නේ මේ කුණු කන්දල් ගැනලා මට දානවා. කොටි වලසුන් ඒ වගේම අර නරියෝ කොළදිවියෝ එම ඔක්කොම මේ නගරයට එන්න පටන් ගන්න මේ කුණු දාන නිසා. ඒකට ක්‍රමවේදයක් ඇති කරන්න වැඩ පිළක් නැහැ. අක්කර පහක් ඉල්ලුවත් අපිට ලබා ගන්න ක්‍රමවේදයක් නැහැ. අන්න ඒකට වැඩ පිළක් ඇති කරලා කියලා මං වැවිලි වතු කරේ ඒ වැවිලි කර්මාන්ත ඇමතුමාගෙන් ඉල්ලා සිටිනවා. ඒකට ක්‍රමවේදයක් ඇති කරලා දෙන්න කියලා විශේෂයෙන් මේ අවස්ථාව මතක් කරනවා. ඒ වගේම වතු කරේ තියෙන ඒඩන් යම්කිසි මිනුම් ක්‍රමයක් ඇති කරලා ඉවරලා වනජීවී අමාත්‍යාංශයට අයිති ඒවා ඒවා වෙන් කරලා වනජීවී අමාත්‍යාංශයෙන් වෙනුවෙන් කරගන්න ඉඩම් අමාත්‍යාංශයට අයිති ඒවා වෙන් කරලා දෙන්න. දුන්නා නීතියානුකූල ඉඩම් අමාත්‍යාංශයෙන් මේ ඉඩම් වලට නීතියානුකූල ඔප්පු ටික බලවලා දීලා ඒ කටයුතු කරගෙන යන්න පුළුවන්. දැන් 55,000ක් විතර නුවරළිය දිස්ත්‍රික්කයේ තියෙන අඩු ගානේ මම හිතන විදිහට අපේ කොට්ටාසේ 5,000කට වැඩිය තියෙන ඔප්පු දෙන්න බලපත්‍ර සමහරුන්ට තියෙන බලහමට බලපත්‍ර නැහැ. ඒ වගේම නොයෙකුත් කරදරවලට මුදියලා තියෙන ඔප්පු නැතුව ඉතින් ඒ ඔප්පු ටික ලබා ගන්න ක්‍රමවේදයකට මේක වෙන් කළ දෙන්න වැඩ පිළිකට යන්න කියලා විශේෂයෙන් මතක් කරමි. මට මේ අවස්ථාව ලබා දීම සම්බන්ධව ස්තුති කරමින් අපේ ඉඩම් ඇමතුමාටත් වනජීවී ඇමතුමාටත් වැවිලි ඇමතුමාටත් ලොමර වසර වාසනාන්තව මේ කටයුතු කරගන්න ලැබේවා. ඒ කාර්ය මණ්ඩලයටත් සාර්ථකව මේ කටයුතු කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මගේ සල්පයමින් අවසන්.
බොහොම ස්තුතියි. ගරු ශ්‍රියාණි විජේවික්‍රම මැතිනිය ඔබතුමියට විනාඩි 10යි.
ගරු මූලාසනාරූඪ සභාපතිතුමනි මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ප්‍රථමයෙන් ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම අද මේ විවාදයට ගන්න අමාත්‍යාංශ තුනෙන්ම ඉඩම් අමාත්‍යාංශයත් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයත් ඒ වගේම වනජීවි අමාත්‍යාංශයත් මේ අමාත්‍යාංශ තුනම ගිය පාර්ලිමේන්තු සැසිවා කාලේ ඇත්තටම මම අධීක්ෂණ මන්ත්‍රීවරියක් විදියට ඒ උපදේශක කාරක සභාවේ මැදිහත් වෙලා අපි විශාල වැඩපිළිවෙලක් මේ හැම අමාත්‍යාංශයකම හදන්න අපි සහයෝගය දුන්නා. ඒ වගේම විශේෂයෙන්ම අද මේ අවස්ථාව ලැබීමත් ඉතාමත් වටිනවා. මොකද ගොඩක් මැදිහත් වෙලා කරුණු කාරණා ගැන සම්බන්ධ වෙච්ච අමාත්‍යාංශ තුනක වැය ශීර්ෂයන් යටතේ කතා කරන්න ලැබීම ගැන. විශේෂයෙන්ම අද මේ විවෘත ආර්ථිකය මේ රටේ 1977 ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා මේ රටට විවෘත ආර්ථිකය ගෙනාවට පස්සේ දිගටම ඒ විවෘත ආර්ථිකයේ ආදීනව අපේ රටේ දේශීය ආර්ථිකයට බලපෑවා. මේ වරත් මේ අයවැයත් විශේෂයෙන්ම අපි දකිනවා තවත් ඒ තියෙන තත්ත්වයේ ඊටත් වඩා විවෘත කරලා පුළුල් කරපු අයවැයක් විදියටයි මා මේ දකින්නේ. විශේෂයෙන්ම අපි ඓතිහාසිකව දිනාගත්ත අනපනත් පවා ලිහිල් කරමින් නීතිය සංශෝධනය කරමින් යම් යම් නීති සංශෝධනය කරන්න වෙනවා තමයි. හැබැයි අපේ රටේ සංස්කෘතියට සමාජයට මේ ඉන්නන බලපෑමේ හානිය වැඩි වෙන්න ඉඩකඩ තියෙනවා. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම අපි දැක්කා මේ අයවැය පුරාම
අධ්‍යාපනය අධ්‍යාපන ආඥාපනත ලිහිල් කරන්න සාකච්ඡා කරා. දැන් එතකොට යෝජනා කළා තියෙනවා. නෑ ඒ වගේම මේ අධ්‍යාපනයත් තව පුජ්‍යලීකරණයට විවෘත කරන්න දිගටම සාකච්ඡා කරා. ඒ වගේ විශේෂයෙන් අද සාකච්ඡා වෙන මේ අමාත්‍යාංශ තුනට විශේෂයෙන්ම ඉදම් අමාත්‍යාංශයට එද කුඹුරු පනත සංශෝධනය, කෘෂිකාර්මික ඉඩම් පනත සංශෝධනය, ගෙවල් කුලී පනත සංශෝධනය කිරීම, මේවා විශේෂයෙන්ම අපේ රටේ කෘෂිකාර්මික සංස්කෘතියක බැඳිච්ච වැඩි ජනතාවක් ඉන්න රටක්. එමෙතුමා යම් යම් වෘත්තියක යෙදුණත්, යම් යම් රැකියාවල යෙදුණත් හැම පුරවැසියෙක්ම අපේ රටේ කෘෂිකර්මයට දායක වෙන අය. ඒ නිසා විශේෂයෙන්ම අපේ රටේ කෘෂිකර්මයට බලපාන ඉඩම් සම්බන්ධයෙන් ගන්නා තීන්දු තීරණවලදී අපේ මේ සංස්කෘතිය ආරක්ෂා වෙන විදියට වැඩපිළිවෙල හැදෙන්නට ඕනේ. විශේෂයෙන්ම කුඹුරු පනතේ අඳ ගොවීන්ගේ අයිතිය මේ කහිමිකරේ අපේ පහුගිය කාලේ තිබුණා ගොවි ජනසේවා පනතත් එක්ක බැඳිච්ච ප්‍රශ්නයක්. ගිය ආණ්ඩු කාලේ අපි එය නිවැරදි කරන්නට කටයුතු කරා. ඒ වගේම කෘෂිකාර්මික පනත ගත්තත් මේ හැම නීතියකදීම විශේෂයෙන්ම වග බලා ගන්නට ඕනේ ඉඩම් ඇමතිවරයා විදියට මේ රටේ අනාගතයට විශේෂයෙන්ම මේ අයවැයෙන් විවෘත කරලා තියෙන විදේශිකයන්ට ඉඩම් ගන්න පුළුවන් වෙන තත්ත්වය, ඒ ලිහිල් කරලා තියෙනවා තිබිච්ච නීති තත්ත්වයන්. ඒ නිසා විශේෂයෙන්ම මේ කාරණාවලදී රටේ භූමි ප්‍රමාණය ආරක්ෂා කරේ අපේ භූමි ප්‍රමාණය ලියලන්නේ නැහැ, වැඩි වෙන්නේ නැහැ, මුහුද ගොඩ කරොත් විතරයි වැඩි වෙන්නේ. ඒක ලේසි පහසු වැඩක් නෙවෙයි. ඒ නිසා අනාගත පරපුරට ඉඩම ආරක්ෂා කරලා තියන තැනක අමාත්‍යාංශය සහයි වැඩපිළිවෙල තියෙන්නට ඕනේ. විශේෂයෙන්ම රජයේ ඉඩම් සම්බන්ධයෙන් කතා කරනකොට රජයේ ඉඩම් තමයි අමාත්‍යාංශයට අයිති වෙන්නේ. විශේෂයෙන්ම ඉඩම් සංවර්ධන ආඥා පනත, රජයේ ඉඩම් කාර්ය සංග්‍රහය මේවා සංශෝධනය කරන්නට අපේ කාලෙත් අපි යෝජනා හැදුවා. මේවා සාකච්ඡා කරා. නමුත් ඒක අවසන් කරන්නට හැකියාවක් ලැබුණේ නැහැ මේ කටයුතු. අද මේ නිසා ගරු ඇමතුමා අපේ රටේ රජයේ ඉඩම් තියෙන ප්‍රදේශවල විශාල ගැටලු මතුවලා තියෙනවා. ජීවිතේ අවුරුදු 30-40ක් ඒ ඉඩමේ හිටියේ නැති අය අර දිගටම මේක සංවර්ධනය කරගෙන තමන්ගේ රජයේ ඉඩම්වල ඉන්නේ මහා බූදල් තියෙන, මහා සල්ලි තියෙන මිනිස්සු නෙවෙයි. ඒ පුජ්‍යලයා මුළු ජීවිත කාලෙම හරිහම්බ කරගෙන හදාගත්ත ගේ දොර දාලා ජීවත් වෙන කුඹුර දාලාද යන්න වෙලා තියෙනවා. මේ ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ මේ තියෙන නීති තත්ත්වය වෙනස් නොකරපු නිසා. ඉතින් ඒ නිසා අද ඒ ඉඩම් කාර්ය සංග්‍රහයට අනුව එක්කෝ වැඩිමහල් පුතාට අයිති වෙයි, එහෙම නැත්නම් පසු උරුමේ ලියලා තිබුණා නම් ඒ කෙනාට අයිති වෙයි. නමුත් මේ පසු උරුමේ ලියලා තිබිච්ච කෙනා මේ ඉඩමේ මේ අවුරුදු 30-40ක් ඉන්නේ නැතුව එනවා කවුරු හරි මරුණට පස්සේ නඩුවක් දාගෙන මේ ඉඩම අයිති කරගන්න. ඉතින් මේ රටේ තියෙන නීතිය නිලධාරිනුත් මේක බලන්නේ නැහැ, ඇවිල්ලා කතා කරාම හරවලා දෙනවා අඩු තරමේ. පදිංචියේ නැති කෙනෙකුට මේක කල් හරි දානවා නම් අඩු තරමේ ඒ කාර්ය නොකර. නමුත් බරපතල තත්ත්වයක් අද රටේ තියෙනවා. ඒ නිසා මේ නීති තත්ත්වයන් ඉක්මනින් වෙනස් කරන්නට ඕනේ. ඒ වගේම කාන්තාවන්ටත් අහිමි වෙලා තියෙනවා මේ ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ. ඒ 7 වෙනි උපලේඛනයේ ඉඩම් කාර්ය සංග්‍රහයේ කාන්තාවන්ට අයිති වෙන්නේ කවුරුවත්ම නැත්තම් තමයි. නමුත් කාන්තාවට සමතැන තියෙනවනම් තිරසාර සංවර්ධන ඉලක්කවල එක කාරණයක් තමයි මේ කාන්තාවට සමතැන ඒ අයිතීන් ලබා දීම. ඉතින් මේ කටයුත්තේදී විශේෂයෙන්ම මේ කාන්තාවන්ට රජයේ ඉඩම් අයිතිය ලැබීම ගැන තියෙන සීමාව ඉවත් කරන්නට ඕනේ. විශේෂයෙන්ම අපි කාන්තා අයිතියක් එක ඒ අයිතිය ලබා දෙන්න කටයුතු කරන්නේ කියන ඉල්ලීම මං කරන. ඒ වගේම ඉඩම් සම්බන්ධයෙන් කතා කරද්දී මේ රජයේ ඉඩම්වල ස්වර්ණ භූමි, ජය භූමි, රන්බිමෝප්පු මේ විදියට දීමනා පත්‍ර රජයෙන් ලබා දීලා තියෙන විවිධා නම් වලින් එක එක ආණ්ඩු කාලේ එක එක විදියට ලබා දීලා තියෙනවා. මේ මොන විදියට ලබා දුන්නත් මේ ඔප්පු ලබාදීමේදී යම් යම් කොන්දේසින් තියෙනවා. ඉඩං ගොඩ ඉඩමක් ගත්තොත් කැබලි කරන්න පුළුවන්. සමහර ඉස්සර ලබා කලින් ලබාදීපු ඔප්පු වල අක්කර භාගයට තමයි කැබලි කරන්න පුළුවන්. එතකොට දැන් අලුතෙන් ඉඩම් දෙන්නේ පර්චස් 6ක් 10ක් වගේ ප්‍රමාණයක්. ඉතින් ඒ නිසා මේ ප්‍රධාන පත්‍රවල තියෙන කොන්දේසිය සංශෝධනය කරන්නට ඒක නැවත එහෙමනම් ඔප්පු ආපහු අමාත්‍යාංශයට එවලා ඉඩම් කොමසාරිස්වරයාට එවලා සංශෝධනය කරන්න වෙනවා. ඒක ඒක ජනතාවට ඉතාමත් කරදරකාරී කාලය කැප වෙන තමන්ගේ තියෙන අයිතියත් අහිමි වෙන කාර්යපටිපාටියක්. ඉතින් ඒ නිසා ගරු ඇමතුමා විශේෂයෙන්ම නීතියක් චක්‍රලේඛයක් ගහලා නිකුත් කරලා මේ ඉඩම් කැබලි කිරීම මම කියන්නේ කුඹුරු ඉඩම් කැබලි කරන්න කියලා. අපේ රටේ මේ ආර්ථිකයේ රඳා පවතින කුඹුරු ඉඩම් වල අක්කර එකහමාරකට තමයි කුඹුරු ඉඩමක් කැබලි කරන්න පුළුවන්නේ. නමුත් පදිංචි ඉඩමක් කැබලි කිරීම ලිහිල් කරන්නට කටයුතු කරන්නට ඕනි. අමාත්‍යංශ නිලධාරීන් මෙතන ඉන්නවා. ඒ අය ඉක්මනින් මේ පියවර ගන්න
කියලා. විනාඩි දෙකක් තියෙනවා ඔබතුමීට.
මට ගරු උදේ ගම්මන්පිල මන්ත්‍රීතුමාගේ කාලයක් තියෙනවා ගරු සභාපතිතුමා. ඒ කාලයන් මට ලබා දෙන්න මට දැනුම් දීලා තියෙන්නේ මම.
එතුමා පැමිණෙන්නේ නැද්ද?
එතුමා පැමිණෙන්නේ නැහැ. ඊළඟට ඉඩම් සම්බන්ධයෙන් අපිට උතුරු නැගෙනහිර ජනතාවගේ තියෙන ප්‍රශ්නයක් අමතක කරන්නට බැහැ. එක පැත්තකින් ඉඩම් අයිතිය ගැන අපේ පන්සල් කෝවිල්වල අයිතිය ගැන විශේෂයෙන් අපේ පන්සල්වල අයිතිය ගැන ස්වාමීන් වහන්සේලා මහ ජනතාව එකතු වෙලා ඒ අයගේ පූජා භූමි ඒ වහින් වීම ගැන සටන් කරනවා. කෝවිල්වල ඉන්න පූජකතුමන්ලා ඒ කෝවිල් ඉල්ලනවා. ඒ වගේම යුද්ධය නිසා තමන්ගේ ගම්බිම් අතහැරලා ගිය අයත් මේ ඉඩම් ඉල්ලනවා. ගරු ඇමතුමනි, අපිට මේ රටේ ආරක්ෂාව කියන කාරණේ ප්‍රධාන කාරණයක්. ඉතින් ඒ නිසා ආරක්ෂාව සම්බන්ධයෙන් තියෙන ඉඩම් ටික තියාගෙන අනිත් ඒවා ලබා දෙන්නට ඕනේ ඒ රටේ ජනතාවට. ඒ වගේම එහෙම දෙන්න බැරි ඉඩම් සම්බන්ධයෙන් විකල්ප ඉඩම් තමයි දිය යුත්තේ කියන කාරණේ මම යෝජනා කරනවා. ඒ වගේම අද ජනවාර්ගික ගැටලුව වෙනත් මුහුණුවරකින් මතුවෙන අවස්ථා ගොඩ නැගිලා තියෙනවා. අම්පාර දිස්ත්‍රික්කේ වුණත් දීගවාපිය ආශ්‍රිත ඉඩම්වල ගැටලු තියෙනවා. ඇත්තටම එතනේ ජනවාර්ගික ප්‍රශ්නයන්ට තමයි මේ ප්‍රශ්න දුවන්නේ. ඒ නිසා නැවත ජනවාර්ගික ප්‍රශ්නයක් මේ රටේ ඇති වෙන්නේ නැති වෙන්න ඒ පූජා භූමි දැන් දෙමළ ජනතාවට කෝවිල්වල අයිතිය තියෙන කෝවිලක් කියන්නේ තමන් ගිහිල්ලා වඳින පුදන තැනක්. සිංහල ජනතාව ඉන්නව බෞද්ධයෝ ගිහිල්ලා පන්සලකට ගිහිල්ලා වඳිනවා. ඉතින් ඒ නිසා එහෙම ගැටලු තියෙන තැන්වලට විකල්ප ඉඩම් දීලා මේ ප්‍රශ්නේ බේරලා දෙන්නට කටයුතු කරන්නට ඕනේ. ඒ වගේම වාණිජ ඉඩම් සම්බන්ධයෙන් අද මේ වාණිජ ඉඩම් සම්බන්ධයෙන් මේ තියෙන නීතියත් අපි වෙනස් කරන්නට උත්සාහ දරුවා. අද නගර දියුණු කරන්නට බැරි පළවෙනි බාධකය ප්‍රධානතම බාධකය බවට මේ වාණිජ ඉඩම්වල අධික බදු බර පත් වෙලා තියෙනවා. ඒ නිසා දැන් උදාහරණයක් විදිහට අම්පාර නගරේ ගත්තොත් ඒ තියෙන වෙළඳාමට වඩා ලොකු බද්දක් ගෙවන්න ඕන රජයේ ඉඩමට. ඒ නිසා මේ ප්‍රදේශ අනුව එක වැඩපිළිවෙලක් සාකච්ඡා කරලා හොඳ වැඩපිළිවෙලක් ඒ බද්ද සම්බන්ධයෙන් රජයේ ඉඩම් සම්බන්ධයෙන් අය කරන සකස් කළ යුතුයි ගරු ඇමතුමනි. නැතිනම් ඇත්තට මේ රටේ දියුණුව ඇති කරන්නට නොහැකි වෙනවා. මේ සියලු කාරණා අපි ඒ කාලේ ගිය ආණ්ඩු කාලෙත් මම අපි මැදිහත් වෙලා කතා කරපු දේවල්. නමුත් විසඳුනේ නැහැ. ඒ වගේම ඇත්තටම හරි කනගාටුදායක තත්ත්වයක් තියෙනවා අම්පාර දිස්ත්‍රික්කේ. අද පහුගිය දිනවල පහුගිය හැදුවා අම්පාර බස් නැවතුම් පොළ. ඒ බස් නැවතුම් පොළ හදද්දී 1950 ගණන්වල ඉඳන් පදිංචි වෙලා හිටිය රජයේ ඉඩම්වල හිටිය පවුල් 6ක් හෝ 7ක් ඒ සියලු දෙනාට මේ බස් නැවතුම් පොළට මේ ඉඩම දෙන්න උනා. හැබැයි මේ අය මේ බස් නැවතුම් පොළවට ජීවත් වුනේ තමන් බත් මුලක් වෙලා ඒක විකුණගෙන බුලත් ටිකක් විකුණගෙන නැත්තම් අර මොනවාද බීම එහෙම හදලා විකුණලා පුංචි පුංචි වෙළඳාම් කරපු මිනිස්සු. මේ මිනිස්සුන්ට මේ ටික අතහැරලා යන්න උනා ගරු ඇමතුමා. ඒ වෙලාව ඇත්තන අපිත් මේ දිස්ත්‍රික් සම්බන්ධී කරන කමිටුවට යෝජනා කර පුළුවන් තරන් කතා කර පාර්ලිමේන්තුවටත් ප්‍රශ්න ඉදිරිපත් කර මොද ඒ අයට ඉඩමක් ලැබුණා. කිලෝමීටර් හයක් හතක් ඇතින් අවගම්පුර ප්‍රදේශයේ ඉඩමක් හම්මුණා, පුංචි ආධාරයකුත් ලැබුණා, නායකුත් හඳුන්නා ගේ හදාගන්න. හැබැයි මේ අයට මම විශ්වාස කරන්නේ මේ වෙළඳාම කරගෙන ඒ එක පුජ්‍යලයේ මේ ප්‍රශ්නෙට ඔරොතු දෙන්න බැරුව බෙල්ලි වැළඳාගත්තා. හැබැයි දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී මේ ප්‍රශ්නේ සංවේදීව මේක විසඳන්න මේ දේශපාලන අධිකාරියට හැකියාවක් ලැබුණ නෑ. ඇත්තට මේ මිනිස්සු ව්‍යාපාරිකයෝ නොවේ කියලා තමයි මේ බලය තියෙන දේශපාලන අධිකාරිය දැක්කේ ඔබතුමන්ලගේ ආණ්ඩුවේ. ඉතින් ඒ නිසා ඒක විසඳ ගන්න බැරි වුණා. හැබැයි මේ හදන ගොඩනැගිල්ලේ බස් නැවතුම් පොලේ කඩ කාමර 23ක් ඒ හෝ ආසන සංඛ්‍යාවක් තියෙනවා. ඒ හිටිය අයට දෙන්න තීරණය කළා තියෙනවා, අනිත් ටික වෙන්දේසි කරලා. ඉතින් මේක මේ මිනිස්සුන්ට සාධාරණයක් ඉටු කරන්න ඉඩ කඩ තියෙද්දි මේ ආණ්ඩුවෙන් ඒ යුතුකම, ඒ වගකීම, ඒ මිනිස්සුන්ගේ ජීවිත සම්බන්ධේ, ඒ මිනිස්සුන්ට ජීවත් වෙන්න වෙළඳාමක් කරගෙන ජීවත් වෙන්න තියෙන අයිතිය අහිමි කරලා තියෙනවා. ඉතින් ඒ නිසා මේකට ඔබතුමා මැදිහත් වෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඒ වගේම තව ඉඩම් දුප්පත් මිනිස්සු ඉන්නව නම් ඉඩම් ගන්න එක තමයි අම්පාරේ මේ ආණ්ඩුවේ වැඩේ. ගරු ඇමතුමා දන්නවත් දන්නේ නැහැ. නිලධාරීන් පොළඹවලා සල්ලිකාරයෙක් ඉන්නව නම් ඒ ඉඩම ගන්නෙ නැහැ. දුප්පත් මිනිස්සු ඉන්න ඉඩම් ටික ඔක්කොම නගරේ යවට අත්පත් කරගන්න යනවා. ඉතින් ඒ නිසා මේක මම ඊට කලිනුත් පාර්ලිමේන්තුවේ කතා කරලා තියෙනවා. අම්පාර කෝවිල ඉස්සරහා 2005 බලපත්‍ර දෙන්න අනුමැතිය හම්බෙච්ච ඉඩම්වල මිනිස්සුත් මේ වෙනකොට එළවන්න කටයුතු කරන මේ කාරණා කීපයක්. ඉතින් ඒ නිසා මේ ඉඩම් ගැටලුවේදී බොහොම මේක මිනිස්සුන්ට තමන් ජීවත් වෙන තැන තරම්, අපි හැමෝටම තමන් ජීවත් වෙන තැන තරම් හොඳ තැනක් නැහැ. ඉතින් ඒ නිසා ඒ මිනිස්සුන්ගේ සතුට ඒක අහිමි කරන එක පුදුම අසාධාරණයක්. ඒ මිනිස්සුන්ට දුප්පත්කම තමයි අම්පාරේ බලපාලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ කාරණාවලදී මැදිහත් වෙන්නේ කියන කාරණේ විශේෂයෙන් මම ඉල්ලා සිටිනවා. ඒ වගේම විශේෂයෙන්ම අම්පාර දිස්ත්‍රික්කේ මේ වෙනකොට ඇමරිකානු සමාගමක් තමයි මම දන්න විදිහට සීනි හදන්න මහා ඔය පදිය තලාව සහ බිබිල ප්‍රදේශයේ ඉඩම් අක්කර 62,000ක් දෙන්න තීරණය කළා තියෙනවා. ඒක ඇත්තටම මේ පාරම්පරික ගොවියෝ තමයි හිටනේ මහා ඔය පදිය තලාව. මොකද ඩී.එස්. සේනානායක සමුද්‍රයෙන් මේ ඒ පළාත අස්සද්දන්න කලින් හිටිය පාරම්පරික ජනතාවක් තමයි මහ ඔය පදිය තලාවේ ඉන්නේ. මේ පාරම්පරික ගොවියන්ගේ ඉඩම් ටික තමයි මේ සමාගමට දෙන්නේ. අනේ අයගේ ආර්ථිකය කඩා වැටෙනවා, ඒ අයගේ සංස්කෘතිය කඩා වැටෙනවා, ඒ අයගේ ජීවනෝපාය කඩා වැටෙනවා. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම උක්කර්මාන්තේ අපිට සීනි මේ රටේ නිෂ්පාදනය කරන්න ඕන තමයි. හැබැයි මේ කවුරුවත් සීනි හදලා දෙන්න නෙමෙයි මේවා ගන්නේ, අරක්කු පෙරන්නයි මේවා ගන්නේ. ඉතින් ඒ නිසා ගරු ඇමතුමා මේ ජනතාවගේ ජීවන තත්ත්වයන් කඩා වැටිලා මේ රටේ ලොකු විනාශයක් වෙනවා. අම්පාර දිස්ත්‍රික්කේ ලොකු විනාශයක් වෙනවා. හේන් ගොවිතැන් කරලා මේ රටට බඩඉරිඟු ටික, කව්පි ටික, මුං ඇට ටික, කුරහන් ටික දෙන්නේ මේ ජනතාව. ඒ නිසා මේ අපරාධය මේ අම්පාර දිස්ත්‍රික්කේට කරන්න දෙන්න එපා. අපි මේක කරන්න දෙන්නේත් නැහැ. අපි ජීවිත පරදුවට තියලා සටන් කරනවා. එතුමා අපිට ලොකු අසාධාරණයක් අම්පාර දිස්ත්‍රික්කේට මේ කාරණේ නිසා සිද්ධ වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම හිඟුරාණ සීනි ආයතනයේත් ඉඩම් ගැටලු රාශියක් තියෙනවා. අද මේ වෙනකොට සීනි වවන්න යම්කිසි කලාපයක් වෙන් කරලා තියෙනවා. නමුත් ඒ උක්වගාවට වඩා වීගොවිතන සාර්ථකව කරන්න පුළුවන් ගොවියෝ ඉන්නවා. ඒ වගේම උප්පගාවට කැමති ගොවියොත් ඉන්නවා. ඉතින් මේ නිසා ඇත්තටම ගොවියන්ගේ ආර්ථිකයේ සමහරුන්ට හොඳයි මේක, සමහරුන්ට කරගන්න බෑ. බීජ ප්‍රශ්න තියෙනවා. හැමදාම සීනි සමාගමට ණය වෙන්න වෙලා තියෙනවා. ඒ නිසා මේ ප්‍රශ්නත් අවධානය යොමු වෙන්නට ඕනි. ඒ වගේම හිඟුරාණ සීනි ආයතනයේට අයත් නිවාසවල අයිතිය, ඒ නිවාස ඒ ආයතනයට අවශ්‍යයි වනිමි දැන් ඒ පදිංචිකරුවන්ට දෙන්නට ඕනි. ඉතින් මේ වගේ ඉඩම් සම්බන්ධයෙන් ගැටලු රාශියක් අපේ දිස්ත්‍රික්කයේ තුලක් තියෙන බව සඳහන් කරන්නට ඕනි. ඒ වගේම ඔප්පු ලබා දීම මේ කාරණා. ඒ වගේම තිරසාර සංවර්ධනය සහ වනජීවී අමාත්‍යාංශය ගැන කතා කරද්දී ඇත්තටම මේ අයවැය පුරා කියවනකොට මම කල්පනා කරේ මේ තිරසාර සංවර්ධන ඉලක්කවලට පටහැනි කාරණා ගොඩක් තියෙනවා. ඉතින් අපි විශේෂයෙන්ම end poverty in all its forms everywhere. ඒ වගේම මේ සාගිනි නිමවා ආහාර සුරක්ෂිතතාවය ඇති කිරීම. ඒ වගේම මේ නිරෝගිමත් ජීවිතයක්. ඒ වගේ මේ කරුණු ගණනාවක් බලනකොට අද අයවැයත් එක්ක තියෙන මේ ආර්ථිකයේ විවෘත කිරීම මේ කාරණත් එක්ක එක පැත්තකින් විරුද්ධ පැත්තකට තමයි ඇදගෙන යන්නේ. ඒ වගේම වනජීවීන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරනකොට ඒක මානවයාගේ අයිතියට එරෙහිව තමයි අද ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. ගරු ඇමතිතුමිය ඉන්නවා, ඔබතුමිය දන්නවා අපේ පළාත්වල යන තැන වනාලි ඇවිල්ලා ගම්බිම් විනාශ කරලා. ඒ වගේම දඬුලේන්නු, මොනරු, ඊළඟට විවිධ සතුන්, වඳුරෝ කියන මේ විශාල වනසත්තු ඇවිල්ලා සියලුම බවභෝග විනාශ කරලා ඉවර කළ මිනිස්සු දැන් මේ ගම්බිම් අතහැරලා ඉන්නේ. ඒ නිසා විශේෂයෙන්ම මේ වනාලීන්ගෙන් වෙන ප්‍රශ්නේදී විශේෂයෙන්ම මම යෝජනා කරනවා මේ ගරු සභාවට මේ අය ඇත්තටම අපි මිනිස්සුන්ගේ ජනගහනය පාලනය කරනවා නම් අලිගහනයක් පාලනය කරන්නට වැඩපිළිවෙලක් රටේ හදන්න ඕනේ. වන්දකරණයක් කරන්නට ඕනේ. මේ අය දැන් යන තැන අලි රංචු රංචු ඉන්නේ. මිනිස්සුන්ගේ ජීවිත නැති කරනවා, දේපල නැති කරනවා, නිවාස අහිමි කරනවා. දැන් මේ ප්‍රශ්නේ අනන්තයට ගිහිල්ලා තියෙන කාරණයක්. ඒ නිසා මේ නීතිය ජනතාව අතට ගන්න දැන් ළඟයි. අමාත්‍යාංශෙන් හොයනවා මදි, වැඩ කෙරෙනවා මදි. වනාලි සම්බන්ධ ප්‍රශ්නේදී මීට වඩා මැදිහත් වෙන්න ඕන ගරු ඇමතිතුමිය. නිලධාරීන් කරන්නේ මිනිස්සෙක් මැරුණොත් ඒ පැත්තට යන්නේ. හැබැයි බයේ යන්නේ නැත්තේ. හැබැයි අලියෙක් මැරුණොත් ඒ අය දුවගෙන යනවා. ඇයි මිනිස්සයාට පළවෙනි තැන දෙන්නේ නැත්තේ? මං හැමදාම අහන කාරණයක් තමයි මිනිසාට පළවෙනි තැන දෙන්න ඕනේ. සත්තු ඉන්නව වැඩි නම් යම්කිසි පාලනයක් කරන්නට වැඩපිළිවෙලක් හදන්නට ඕනේ. ඉතින් ඒ නිසා මේ අය පුළුවන් අපිට පිටරටවල් වලට ඉල්ලනව නම් දෙන්න පුළුවන්. ඒ අලි ගහණය පාලනය කරන්නට පුළුවන්. එහෙම නැත්තම් වෙන්නේ වැඩි කට්ටිය ටික මොන විදියකින් හරි අයින් කරලා දාන්න මේ ක්‍රමයෙන්. ඉතින් ඒ ටික කරන්න ඕනේ මේ හැම සතෙක්ම. ඒ වගේම මේ සත්තු පාලනය කරන තව සත්තු ඉන්නව නම් ඒ සත්තුත් හදන්න ඕනේ. ඉතින් ඒ නිසා අපි මේ වන ජීවීන් ගැන විශේෂඥයෝ නෙවෙයි. හැබැයි මේ වන අලීන්ට කැලෑවේ වැව් ටික හදලා දීලා, තෘණ භූමි හදලා දීලා පුළුවන් තරම් මේ කාරණාවලට වනජීවී අමාත්‍යාංශයේ මැදිහත් වෙන්න ඕනේ. ලක්ෂ 59 ලක්ෂ 50ක් ආධාර දුන්නත් වැඩන්නේ. gedara ඉන්න තාත්තා හරි අම්මා හරි නැති වුණොත් ඒ gedara දරුව විනාසයි. ඒ නිසා මුදලින් නිම කරන්න බෑ මිනිසෙක්ගේ ජීවිතේ වටිනාකම. ඒ නිසා මම විශේෂයෙන්ම මේ අපේ දිස්ත්‍රික්කයේ ගත්තොත් හැම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයකම අම්පාර නගරෙත් හැම වෙලේම නගරයේ තුල පවා වනාලි ඇවිල්ලා ගෙවල් වල ඉන්න මිනිස්සු මරනවා. ඒ තත්ත්වය තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ අම්පාර දිස්ත්‍රික්කයේ එකින් එක කියන්න මට කාලයක් නැහැ. හැම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයකම විශාල ගැටලුවක් මතුවලා තියෙනවා. කුඹුරු වලට යන මිනිස්සු ටික මරනවා. ඒ කුඹුර වපුරපු දවසේ ඉඳන් ගොවියෝ පුදුම දුකක් විඳින්නේ. අස්වැන්න ගේනකම් පැල් බැඳගෙන, වැට බැඳගෙන ඒ ගොවිතැන් ආරක්ෂා කරන්න වෙලා තියෙනවා. ඒ නිසා අපි මිනිසාට පළවෙනි තැන දීලා සත්තු ආරක්ෂා කරන්න ඕන තමයි. හැබැයි මිනිසාට පළවෙනි තැන දීලා රටක් ඉදිරියට ගෙනියන්නට ඕනේ.
තව විනාඩි දෙකක් තියෙනවා ඔබතුමීට.
එහෙම නැති වුණොත් මේ රටේ කෘෂිකාර්මාන්තය කඩා වැටෙනවා, මිනිසුන්ගේ ජන ජීවිතය කඩා වැටෙනවා, මේ සංස්කෘතිය කඩා වැටෙනවා. ඉතින් ඒ නිසා ආර්ථිකය කඩා වැටෙනවා. හැම අතින්ම කඩා වැටීමක් සිදු වුණාට පස්සේ මේ රටේ මේ අපි බලාපොරොත්තු වෙන මේ තිරසාර ඉලක්කවලට මේ රට ගෙනියන්න බෑ කවදාවත්. ඒ නිසා මේ රට යම්කිසි තුලනයකින් වනජීවී අමාත්‍යාංශයේ හැම වෙලේම අලියා හෝ වනසතා හෝ ආරක්ෂා කරනවාය කියන තැන ඉඳගෙන වැඩ කරනවා වගේම මිනිසත් ආරක්ෂා කළ යුතුයි, මිනිසාගේ ආර්ථිකය ආරක්ෂා කර යුතුයි, මිනිසාගේ කෘෂිකර්මාන්තය ආරක්ෂා කළ යුතුයි, ඒ සංස්කෘතිය ආරක්ෂා කළ යුතුයි කියන තැන ඉඳගෙන කටයුතු කළ යුතුයි කියන ඒ යෝජනාව ඉදිරිපත් කරමින් මට අවස්ථාව ලබා දීම ගැන බොහොම ස්තුතිවන්ත වෙමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි.